තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි තෙරුවන් සරණ හැම දිනාටම අපි අදත් අපේ සිද්ධාන්ත පාඩම් මාලාවේ ලෝභය සම්බන්ධයෙන් අපි කතා කර කර හිටියේ. එයින් නික්කේප කාණ්ඩේ ලෝභය හඳුන්වපු පද 100ක් තියෙනවා. එයින් තවත් පද කීපයක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ අද කතා කරන අද ටික හැන්ඩ්අවුට් එක ලොකුයි. අපි කීපයක් අපි පුළුවන් තරමක් කතා කරමු. ලෝභයට කියන එක නමක් තමයි මායා කියලා කියන්නේ. මායා. අපිට හැම වෙලාවෙම මායා සාඨිය කියලා පදයක්. එතකොට තමන් තුළ නැති ಗುಣ පෙන්වීමත් තියෙන ಗುಣ වැසීමත් කියන එක මායා සාඨිය කියලා කියන්නේ. මායා කියලා අදහස් කරන්නේ නැති ಗುಣ පෙන්වනවා තමන්. සාඨිය කියලා කියන්නේ තමන් තියෙන නුගුණ වහනවා. ඉතින් මේකෙදී ඒ වංචා කරන අර්ථයෙන් ලෝභය මායා කියලා හඳුන්වලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි ඒ මොනවාද තමන්ගේ නැති ಗುಣ පෙන්වීමත් තියෙන ಗುಣ වැසීමත් කියන දෙක සාමාන්‍යයෙන් විනායව අපේ වසඟයට ගැනීම සඳහාත් ඊළඟට තමන්ට ලාභ ප්‍රයෝජන ලබා ගැනීම සඳහාත් ඔය භික්ෂුන් වහන්සේලා උතුරු මිනිස්දම් ප්‍රකාශ කරන අවස්ථාවලදීත් මේ දේ ප්‍රකාශ කර සිටිනවා. ඒතර ඒ නිසා ඒ මායා සාඨිය කියන දෙකෙන් මායා කියන නුගුණය ලෝභ චෛසිකය ලෙස ප්‍රකට වෙනවා. ඊළඟට වට්ට දුක්ඛේහි සත්වයන් උපදවන යන අර්ථයෙන්ද ජනිකානම් වෙනවා. දැන් අපි පිළිවෙලට ගියොත් එහෙම අපි මේ පළවෙනි එක මායා, ඊළඟට ජනිකා කියලා. ජනිකා ජනනී කියලා කියන්නේ, ජනනී කියලා කියනවා මෞතුමේ දරුවා උපදවන නිසා. ජනක කියලා කියන්නේ පියතුමා. මොකද පියතුමාගේ ශරීර කොටස් වලින් තමයි දරුවා හටගන්නේ. එතකොට ජනක කියන එකේ තේරුම යමෙක්ව ඇති කරන දෙ ජනක හේතුව කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. එතකොට ඒකෙම පදයක් තමයි ජනිකා කියලා කියන්නේ. දැන් විදුලි ජනනය කියලා කියන්නේ, විදුලි ජනක රන්ත්‍රය කියලා කියන්නේ විදුලි උත්පාදනය කරන එකක්, ජෙනරේටර් එක. ඒ ජෙනරේටින් කියන එක තමයි අදහස් කරලා තියෙන්නේ. එතකොට ජනිකා කියලා අදහස් කරන්නේ වට්ට දුක්ඛෙහි සත්වයන් උපදවන බව යන අර්ථයෙන් ජනිකා නම. උපදවනවා කියලා කියන්නේ නාම රූප දෙක තමයි උපදවන්නේ. ඉතින් තෘෂ්ණාව ඇතිකල්හි තමයි සත්වයාගේ නාම රූප සම්තතිය, තෘෂ්ණාව අප්‍රහින කල්හි මේ නාම රූප සම්තතිය මරණයෙන් කෙලවර වෙන්නේ නැතුව නැවත හට ගැනීම සිද්ධ වෙන. අතරම කර්මයේ විසින් තමයි උපදවන්නේ. කර්මයට ඒ දේ කරන්නේ, කර්මයට ඒ යොමු කරවන්නේ තෘෂ්ණාව විසින්. එනිසා තෘෂ්ණාව දුක්ඛ සමුදය ලෙස මේ දුක ඇති කරවයි කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. එනිසා ජනිකා කියලා කියනවා වට්ට දුක්ඛේහි සත්වයන් උපදවන බව යන අර්ථයෙන් ජනිකා කියලා තෘෂ්ණාවට නම් කරලා තියෙනවා. තණ්හා ජනේති පුරිසං චිත්ත මස්ස විධාවති කියලා පාඨයක් හම් වෙනවා ආසංයුත්ත නිකායේ. තෘෂ්ණාව සත්වයා උපදවයි, එම සත්වයාගේ සිත අන් භවයකට දිවයයි. ඒ කියන්නේ අන් භවයක උපදී කියන එක. ඊට සංයුත්ත නිකායේ සඝාත වර්ගයේ ගාථාවේ දැක්වෙන්නේ මෙම අදහසයි. ඒතකොට සත්වයා උපදවනවා කියන එකේ තේරුම අලුත් භවයකට සිත යනවා, නැත්නම් සිත අලුතෙන් එතන උපදිනවා කියන එක. ආපු චිත්ත පරම්පරාවෙම අලුත් සිතක් ඒ භවයේ අලුතෙන් උපදිනවා කියන එක. ඊට පස්සේ සංජනනී කියලා පාඩයක් තියෙනවා. සංජනනී. ජනනී කියලා කිව්වම ජනනී ජනිකා කියලා කියන්නේ උපදවන කෙනා. සංජනනී කියලා කියන්නේ වට්ටස්මින් සත්තේ දුක්ඛේන සංයෝජමානා ජනේති. වට්ටේහි සත්වයන් දුකහා එක්කරමින් උපදවයි, එබැවින් සංජනනී කියලා කියනවා. දැන් මේ වට්ටේහි නැත්තම් සසර උප්පත්තිය ලැබුවා කියලා කියන්නේ මේක පසුපස්සෙහි මොනවද ජරාව, දිරීම, මරණය, ඊට පස්සේ ව්‍යාධිය, මේ කියන ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සම්ප්‍රයෝග මේ කියන මහා දුක්ඛ ස්කන්ධ සමූහයම මේ ජාතියත් එක්ක බැඳෙනවනේ. ඒකෙන් වැළකින්නට බෑනේ. එහෙනම් මේ අලුත් භවයක උපදවනවා කියලා කියන්නේ සැපයකට පැමිණෙවුවා කියන එකක් නෙවෙයි. දැන් අපි සාමාන්‍යයෙන් දේවවාදී ආගම්වල හැටියට ස්වර්ගයට යනවා කියලා කියන්නේ සැපයට පත් වෙනවා කියන එක. ඒතර ස්වර්ගයට දෙවියන් වහන්සේ ගත්තා හෝ තමන්ගේ යාඥාදී ඒව නිසා කවුරු හරි කෙනෙක් ස්වර්ගයට පැමිණියා නම්, ස්වර්ගෙ ඉපදුනා නම්, ඔය ස්වර්ගයට ගියා නම් මොන හරි ක්‍රමයකින් ඒක සැපයකට ගියා, සැපයකට පැමිණියාලේ සලකන්නට ඕන. හැබැයි අපේ ධර්මයේ හැටියට මැරෙන පුද්ගලයා නැවත උපදිනවා. උපදිනකොට 15 වෙනි නාම රූප ධර්ම අලුතෙන් ජනනය වීමක් සිද්ධ වෙනවා. ඒ 15 වෙනි නාම රූපය සැපයක් එක්ක සැපයකට ප්‍රාප්ත වෙනවා නෙවෙයි. ඒවා දුකක් එක්ක බැඳිලා තමයි හටගන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ජාතිපි දුක්ඛහ කියලා. ජාතිපි දුක්ඛහ කියන එකට එක ලස්සන උපමාවක් තියෙනවා. අපි හිතමුකෝ යම් දුප්පත් තමන්ගේ පැවැත්ම කරගන්න අමාරු හිඟමනේ දෙන යම් කිසි කාන්තාවක් ඉන්නවා. මේ කාන්තාවගේ කුසට දරුවෙක් පිළිසිඳ ගන්නවා. තමනුත් සිඟමනින් තමයි යැපෙන්නේ. හැබැයි මේ දරුවා ඇහැක් කන වෙච්ච, අතපය කොර වෙච්ච, නොයිකුත් ලෙඩ දුක් වලට භාජනය වෙන දුර්වල ප්‍රතිශක්තිකරණයක් ඇති විරූපී දරුවෙක් තමයි කුස පිළිසිඳ ගන්න උදාහරණයකට. එතකොට මේ වෙලාවේදී මේ දරුවා කුස පිළිසිඳ ගත්තගෙන ඒ දරුවටත් තනියම තමන්ගේ ජීවිකාව කරගන්නට බෑ. දැන් මේ කාන්තාව තමන්ටත් තමන්ගේ ජීවිතය බොහොම අමාරුවෙන් කරනකොට දරුවෙක්, ඒ වගේ දරුවෙක් කුස පිළිසිඳ ගත්තොත් තමන්ට ස්වාමියෙකුත් එහෙම රැකබලා ගන්න කෙනෙක් නැතිනම් මේ දරුවගේ පිළිසිඳ ගැනීම යනු මහා දුක්ඛ ස්කන්ධයකට මේ මෞතුමිය බැඳෙනවා කියන එක. මොකද දැන් තමන්ගේ ජීවිතාවත් කරගන්න බැරි අවස්ථාවකදී ලොකු තවත් ප්‍රශ්න වැලකට, තවත් කෙනෙකුගේ ජීවිතේ නඩත්තු කරන්න වෙන තැනකට මෙතුමියපත් වෙනවා. ඒ නිසා ඒ දරුවගේ ප්‍රතිසන්ධි සිතෙහි හට ගැනීම යනු ඒ මෞතුමිය මහා දුක්ඛ ස්කන්ධයක පැටලෙනවා කියන එක. ඒ වගේ ජාතිපි දුක්ඛ කියලා කියන්නේ ස්කන්ධයන්ගේ 15 වීම මාත්‍රයම දුකක් නෙවෙයි. 15 වීම කියන්නේ ස්කන්ධයන්ගේ ලක්ෂණයක්. එතකොට හැබැයි ඒ 15 වීමෙන් ඒ කියන්නේ ඉපදීම නිසා පහළ වුණේ නැත්තම් ලැබෙන්නේ ස්කන්ධ සමූහයක්, ස්කන්ධ සන්තතියේ තවත් දිගුවක්. ඒ කියන්නේ මහා දුක්ඛ සමූහයක්. ඒ ස්කන්ධ සන්තතිය එක්ක අප්‍රමාණ දුක් ප්‍රමාණයක් ගැට ගැහිලා බැඳිලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජාතිපි දුක්ඛහ කියලා හඳුන්වලා තියෙනවා. හැබැයි නිෂ්පරියාය වශයෙන් ගත්තම ඒ හට ගැනීම මාත්‍රය දුකක් නෙවෙයි, බිඳීම මාත්‍රය දුකක් නෙවෙයි. සැබවින්ම දුක වන්නේ කායික මානසික පීඩාදිය. ඉතින් ඒවා ඇති වෙන්නට මේ ස්කන්ධයන් නිසා තමයි ඇති වෙන්නේ. ඒතර ස්කන්ධයන්ගේ පහළ වීම ඒකට හේතුව. ඊළඟට එනවා අපිට මෙතන ගත්තේ සංජනනී කියන එක. සංජනනී, ජනිකා සංජනනී. ඊළඟට එනවා සිබ්බිනී කියල එක. සිබ්බිනී මේක හැදෙන්නේ සිබ්බති කියන ක්‍රියාපදයෙන්. සිබ්බති කියන එකේ තේරුම මහනවා කියන එකයි. මහනවා කියන එකයි. දැන් රෙදි කෑලි දෙකක් ගත්තොත් එහෙම මේ රෙදි කෑලි දෙක අපි පුට්ටු කර මහනවනේ. ඒතර මේ දෙක එකතු කරලා මැස්මක් දානවා අපි. ඒතර මේ රෙදි කෑලි දෙක එකතු වෙනවා. ඒ වගේ අපේ මේකත් කෙලින්ම සම්බන්ධයි. දැන් තෘෂ්ණා විසින් සත්වයාව ජනනය කරා. ඒ ජනනය කරේ මේ සුග මොකද සැපේක නෙවෙයි. දැන් දිව්‍ය තලයේ උප්පත්තිය ලැබුවත්, බ්‍රහ්ම තලයේ උප්පත්තිය ලැබුවත් මේ දුක්ඛ ස්කන්ධයෙන් ගැලවිලක් කියලා එකක් නැහැ. එතකොට දැන් මේක තව විදිහට කියන්නට පුළුවන් අපිට. මේක චුති චිත්තය, ඊළඟ ප්‍රතිසන්දි චිත්තය. මේක චුතිය, මේක ප්‍රතිසන්දිය. මෙන්න මේ දෙක බැඳා වගේ, ගැලපුවා වගේ කියලා. ඒ කියන්නේ හරියට දැන් මේක සිත් දෙකක් වුණාට මේක චුති චිත්තය අපි ගත්තොත් එහෙම මේක ප්‍රතිසන්දි චිත්තය පහළ වෙනවා. මේ දෙක අතර මැස්මක් කරා වගේ තමයි මේ තෘෂ්ණාව සිද්ධ කරන්නේ. ඒතර මේ තෘෂ්ණාව නිසා චුතියට අනතුරුවම ඒට ගැට ගැහිලා සම්බන්ධ වෙලා ප්‍රතිසන්දියක් හට ගන්නවා. අනිත් එක මේ දෙක එකිනෙකට ලින්ක් ඊට පස්සේ. ඒක ලින්ක් වෙන්න ප්‍රධාන හේතුව කර්මය. මේ సంతානේ කරපු කර්මයකින් මේක හටගත්ත නිසා. කුමාරි තෘෂ්ණාව තමයි මේකේ මූලිකයා වෙලා මේ සම්බන්ධතාවය ඇති කරන. ඒ නිසා භවයෙන් භවයට ගැටෙන නිසා, ගලපන නිසා, සම්බන්ධ කරන නිසා තෘෂ්ණාව සිබ්බණී කියලා කියන විශේෂයෙන් චුති ප්‍රතිපන්දි වශයෙන් මසන බව, සම්බන්ධ කරන බව යන අර්ථයෙන් සිබ්බණී නම් වේ. යම් හේකී මෙම තෘෂ්ණාව ඇඳුම් මසන්නෙකු රෙදි කැබැල්ලක් හා තවත් රෙදි කැබැල්ලක් මහන්නාක් මෙන් වට්ටෙහි සත්වයන් චුති ප්‍රතිසන්දි වශයෙන් මසයිද සම්බන්ධ කරයිද, එසේ මසනෙහියින් සම්බන්ධ කරනෙහියින් සිබ්බණී කියා දේශනා කරන ලදී. එතකොට මේ විදිහට එතනත් ඒ චුතිය ප්‍රතිසන්දෙන් තෘෂ්ණාවෙන් ජනනය කරනවා කියන්නේ අලුතෙන් සත්වයාව අලුතෙන් කියන්නේ අලුත් භවයක ඇති කරනවා කියන එක. ඊට පස්සේ සංජනනී කියලා කියන්නේ වට්ටෙහි උපදවනවා. ඒ විදිහටම අලුත් භවයක මහා දුක්ඛයක් එක්ක පටලවමින් සිබ්බණී කියලා කියන්නේ මේ චුති ප්‍රතිසන්දි දෙන්න මසනවා කියන මහණතන් සම්බන්ධ කරනවා කියන එක. අනේක ප්‍රකාරං විෂය ජාලං තණ්හා විපන්දිත නිවේස සංඛ්‍යා සංඛාතං ජාල මස්සා අත්ථීති ජාලිනී. එම තෘෂ්ණාවට අනේක ප්‍රකාර වූ අරමුණු නැමැති දැල ඇත. ඒ කියන්නේ දැලක් කියලා කිව්වම අපි දන්නවා ඒක ගොඩක් පැතිරෙන දෙයක්නේ. දැන් මාළු දැලක් දානවා කියලා කිව්වොත් ඒක අපි පතුරවනවා. මෙහෙම තියෙන දැල මෙහෙට පතුරවාම ඉතින් දැල මේ විදිහට වැටෙනවා නේ. එතකොට මාළු දැලද මේක දැල කියන්නේ පැතිරෙන එකක්. එතකොට මේ හාත්පසක පැතිරෙනවා. ඒ වගේ මේ තෘෂ්ණාව කියන එකත් ගොඩාක් පැතිවල පැතිරිලා යන එකක්. ඒක අරමුණු රාශියක මොනවද? ලෞකික අරමුණු සියල්ලෙහිම මේක තියෙනවා. කියන්නේ නිරයේ පටන් නේව සංඥා නා සංඥායතනේ නා සංඥා දකිනවා. ඊට සියලු ධර්මවල පරමාර්ථ ධර්මවල මේක ගෝත්‍රභූසිත දක්වා නැත්තම් වෝදාන. ඒ කියන්නේ ඒ ලෞකික ධර්මවල මස්තක ප්‍රාප්ත වෙච්ච ගෝත්‍රභූසිත වෝදානෙටත් අපි කියනවා ගෝත්‍රභූ කියලා කියන්න පුළුවන් මේ වචනේ. ඒතර ඒ ගෝත්‍රභූසිත දක්වා මේක අරගෙන යනවා. ඒ නිසා මේකේ ලොකු ජාලි සහ අතර වෙරයිටියක් තියෙනවා. මොනවද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියලා ඒකේ ධම්ම තණ්හා කියලා මේ ඒ තෘෂ්ණාවෙත් ප්‍රභේද රාශියක් තියෙනවා. නිසා මේක අනේක ප්‍රභේ ප්‍රකාර වූ අරමුණු නැමැති දැලක් මේ තෘෂ්ණාවට තියෙනවා. කියන්නේ තෘෂ්ණාව කිරගත් ආසාව ගත්තම ඒකේ එක එක ආසාව වර්ග අපිට තියෙනවා. රූප දකින්න, ශබ්ද අහන්න, ගමන් බිමන් යන්න, ඥාතීන් එක්ක ඉන්න, පවුලක් එක්ක ඉන්න, ස්පර්ශ ලබන්න, මේ එක එක ප්‍රකාරයේ තමන්ව වර්ණාවට ප්‍රාප්ත වෙන්න, තමන් සමාජයේ කැපී කෙනෙක් කෙනෙක් බවට පත් වෙන්න, එක එක විදිහේ ආසාවල් අරමුණු මේ තෘෂ්ණාවට තියෙන නිසා මෙයාට කියනවා ජාලිනී කියලා කියනවා. ජාලිනී කියලා කියනවා. එබැවින් තෘෂ්ණාව ජාලිනී නම්බි. තවත් ක්‍රමයකින් ඇයට ඒ කියන්නේ තෘෂ්ණාව කියන එක මොකද ස්ත්‍රීලිංග පදයක් ලෙස දක්වලා තියෙන තණ්හා අනේක ප්‍රකාර සැලීම් සහ අරමුණෙහි දැඩිව බැස ගැනීමයි කියනු ලබන තණ්හා විපන්දිත නිවේස සංඛ්‍යාත ජාලාවක් තියෙනවා. මොකද විපන්දිත කියලා කියන්නේ අනේක ප්‍රකාර සැලෙනවා ඒක අරමුණෙහි. අරමුණේ සැලීමක් තියෙනවා, දැඩිව බැස ගැනීමක් තියෙනවා මේ තෘෂ්ණාව නිසා. එබැවින් ජාලිනී නම්බි. 100 තව ඉස්සරහ ගත්තොත් 108 වැදෑරුම් තෘෂ්ණාවගේ හැසිරීම, ඒ අරමුණු සෙවීම තණ්හා විපන්දිත නිවේස නම් වෙනවා. ඒ කියන්නේ මේ මොනවාද තෘෂ්ණාව එක එක අරමුණු අරගෙනමින් පවතිනවා. ඒ වගේම නානා අරමුණු සොයනවා, ගවේෂණය කරනවා, බලාපොරොත්තු වෙනවා. මේකට කියනවා තණ්හා විපන්දිත නිවේස කියලා තව කියනවා. ඒතර තෘෂ්ණාවගේ විපුල බව. ඒතර ඒ තෘෂ්ණාව මේ අරමුණු වලට පැතිරිලා තියෙන්නේ. ඒ වගේම ඒක මොනවද මුල් බැසගෙන තියෙන්නේ ස්පන්දනය වන්නේ මේ අනේකවිධ අරමුණු වල. අනේකවිධ අරමුණු. ඒ අරමුණු වල තමයි මේක පවතින්නේ. අරමුණු තමයි මේ අරමුණු තමයි මේකෙන් හොයන්නේ, ප්‍රාර්ථනා කරන්නේ. ඒ අරමුණු තමයි ගන්නෙ. එතකොට මෙහි පැතිරිච්ච භව, විපුල භව තමයි මේ ජාල පදයෙන් කියලා තියෙන්නේ. ජාල කියන එකේ තේරුම ජා අපි කියනවානේ මද්ද්‍රව්‍ය ජාලයක් කියලා කියනවා. ජාලය කියලා කියන්නේ මත්කුඩු ජාලයක් කොම ඒක හැමතැනම රටේ පැතිරීලා තියෙන එක තැනකට විතරක් අයිති එකක් නෙවෙයි. ඒතර මේක ජාලයක් විසම. ඒතර තෘෂ්ණාවෙත් මේ ජාල ගතිය තියෙනවා. මොකද ඒ ජාල ගතිය එන්නේ එහි අරමුණු අනුව සහ පැවැත්ම අනුව තේරුම් ගන්නට ඕනේ. ඒ කියන්නේ එක එක අරමුණු ගණිමින් මෙයා හැම තැනම පවතිනවා. ඒ කියන්නේ නේව සංඥා නා සංඥායතනෙත් පවතිනවා, අවීචි මහා නරකෙත් පවතිනවා, කාම ලෝකේ, රූප ලෝකේ, ඒක රූප තණ්හා, ඊට පස්සේ කාම තණ්හා, අරූප තණ්හා, මේ ආදී ලෙසට මේක හැම තැනම මේක පවතින මුළු භවాగ්‍රේ දක්වා මේක පැතිරිලා තියෙනවා. ඇත්තට මේ තෘෂ්ණාව කියන එක තමයි මේකේ ඩොමිනන්ට් නැත්තම් බල ප්‍රධානම කෙලෙසේ බවට පත්වන්නේ. මේ තෘෂ්ණාව තමයි ඩ්‍රයිවිං ෆෝස් එක ඇත්තට. අවිද්‍යාව නිසා තමයි තෘෂ්ණාව තියෙන්නේ. මොකද අවිද්‍යාව නැත්තම් මේ දුක් සහගත වූ සංසාරයේ සත්වයා කැමතිවන්නේ නැහැ. නමුත් මේ තෘෂ්ණාව තමයි මේකේ ආසහිතන කැමති පැතිරිච්ච දෙය. ඉතින් ඒ නිසා එහි විපුල භාවය, එහි අරමුණු අනුව අනේක ප්‍රකාර සියලු ලෞකික අරමුණු මේ තෘෂ්ණාවට අරමුණු කරන්න පුළුවන්. සහ පැවැත්ම අනුව තේරුම් ගන්නට කියලා කියනවා. එතකොට ජාල ස්වභාවය. ඊළාට ආකඩ්ඩ නට්ටේන සීඝසෝතා සරිතා ව්‍යාති සරිතා අල්ලට්ඨේනවා සරිතා මුත්තං හේතං සරිතානි සිනේහිතානිච සෝමනස්සානි භවಂತಿ ජන්තුනෝ ධම්මපදේ අල්ලානි චේව සිනිද්ධානි චාති අයං හෙත්තත්ව. මොකද මේ කියන්නේ? ඇදගන්නා සුළු භව යන අර්ථයෙන් වේගවත් දියපහරක් ඇති ගඟක් වැනි බව. ඒතර ඇදගන්නවා කියලා කියන්නේ ඒක මං හිතන්නේ අර මේ මේ වතුර පාරට වැටුනොත් එහෙම ඒකට ඇදගෙන යනවනේ මේ පැත්තට. ඇද ගන්නවා කියන්නේ අදිනොයි පැත්තට කරන්ට් එකට ගත්තම දැන් මුහුදේ වුණත් අර අදින ගතියක් තියෙනවනේ. ඒතර අදින ස්වභාවය ඇද ගන්නා සුළු බව යන අර්ථයෙන් වේගවත් දියපහරක් ඇති ගඟක් වැනිය. ඒතර මේ තෘෂ්ණාව වේගෙන් ගලාගෙන යනවා. ඒකට ඇදිලා යනවා අපේ సంతානය. ඒක අපි සාමාන්‍යයෙන් ප්‍රියමනාප අරමුණක්, ප්‍රියමනාප පුද්ගලයෙක් ගැන ඒ තෘෂ්ණාව තුනම ඒකට ගලාගෙන යනවා. මේ තෘෂ්ණාවේ හැටි ඒකයි. එතකොට එබොයිනේ සරිතානම් වේ. ඒ කියන්නේ සරිතා කියලා කියන්නේ ගලන දේ කියන එකයි. ගලන දේ. තවත් ක්‍රමයකින් තෙත්කරන ස්වභාවයන අර්ථයෙන්ද සරිතා කියලා කියනවා. තෘෂ්ණාව කියන්නේ ගත්තම සරිතානි සිනේහිතානිච සෝමනස්සානි භවಂತಿ ජන්තුනෝ කියලා බුදුරජාණන් දේශනා කරනවා. සත්වයා තෙත්තුවව ඇලෙන්නව සෝ. ඒ කියන්නේ මේ රාගයේ තියෙන තෙත ගතියක්. ඒ තෙත ගතියෙන් සංකේතවත් වෙනවා මේක ඇලෙනවා කියන එක. ඇලෙනවා කියන එක. තෙත දෙක සාමාන්‍යයෙන් අපේ මොනවද දෙයක් ඇලෙනවනේ තෙත දේවල් වල. ඒතර ඒ රාගය කියන එක තෙත් ස්වභාවයක් ලෙස බුදුරජාණන් වහන්සේ අර්ථකථන. තෙත්තුවා වූ ඇලෙන සුළුද. ඒතර සරිතානි සරිත කියනකොට තෙත් අල්ල ස්වභාවය ගන්නවා. සිනේහිතානි සිනිදු මෘදු කියන එකයි. සිනේහිතානි සිනිදු ඒක එකෙන් ගන්නවා. ඒතකොට සෝමනස්ස සහගත චිත්තයෝ වෙති යන මේ වචනය ධම්මපදයේ දේශනා කරන ලදී. ඒතකොට ඒ කියනවා සරිත භාවය ආවේ රාගය නිසා, සිනිද්ධ භාවය ආවේ ප්‍රීතිය සමග යෙදිච්ච නිසා. ඒතකොට මේ සිනිද්ධ භාවයයි සරිත භාවය ඇති වෙනවා මේ තෘෂ්ණාවේ. ඒක ඇලෙන ස්වභාවය, තෙත ස්වභාවය, ඒ වගේම ඒක සිනිඳු ඉතා ප්‍රියමනාප ස්වභාවයක්. ඒ නිසා තමයි ධම්මපදයේ දේශනා කරායේ සරිතානි සිනේහිතානිච සෝමනස්සානි භවಂತಿ ජන්තුනෝ. මේ සත්‍යයගේ සෝමනස්සානි සෝමනස්ස චිත්තෝත්පාද නැත්නම් සෝමනස්ස චිත්තයෝ වෙනවා. මොනවද? සරිතානි සිනේහිතානි තෙත්තුවා වූද, ඇලෙන වූද, ඒ වගේම මෘදුවා වූද මේ සෝමනස්ස සහගත සිත් පවතින. එතකොට ඒක හරි දැන් සෝමනස්ස ලෝභය කියන එක ගත්තම ඒක හරි මෘදුයි එක විදිහකට ගත්තම. ඒක රළු නෑ ද්වේෂය. ද්වේෂය කියන එක රෞද්‍රයි. ද්වේෂය ආවම අපිටත් අපහසුයි, අනිත් අයටත් අපහසුයි, ඒ පුද්ගලයාවත් අපිට අප්‍රිය වෙනවා. ලෝභය කියන එකේදී ඒක එහෙම ඉන්නේ නැහැ. ඒක ගොඩක්කට පැවිද්දට આવොත් ඒක හරි එච්චර ලස්සන නැහැ. මොකද පැවිද්දගේ ස්වභාවයම හරි එකලාව ඉන්ඩිපෙන්ඩන්ට්ලි ජීවත් වෙනවා කියන එක. ඇලීම් බැඳීම් සිඳපු කෙනා තමයි සාමාන්‍යයෙන් පැවිද්දෙක් වෙන්නේ. නමුත් අර ඇලෙන භව කෙනෙක්ට ප්‍රියමනාප භාවය කියන එක ඒ තරම් ලොකුවටම රෞද්‍ර භාවයක් නැත්තම් අපිට එපා කරන ගතියක් ඇති කරවන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒකේ තියෙන සිනිදු ගතිය, ඒකේ තියෙන ප්‍රියමනාප පොදවන ගතිය. ඉතින් පුද්ගලයාට මේ වගේ දේවල් හට ගන්නවා. සාංශාරික වශයෙන් ගත්තම මේක සසර දිග්ගස්සන්නට හේතු වෙන දෙයක්. විශේෂයෙන් තමන්ගේ දරුවන් කෙරෙහි, තමන්ගේ ඥාති වර්ගයා කෙරෙහි, මිත්‍රයන් කෙරෙහි, ප්‍රියමනාප වස්තුන් කෙරෙහි, දේපල කෙරෙහි මේ කියන සිනිදු භාවය, සරිත භාවය අපිට ඇති වෙනවා. ඊට පස්සේ ලෝභයේ විසත්තිකා යන පදයක් කියලා ගත්තා. ඒක දීර්ඝ පදයක්. මේ පද 100 ඇතුලේ විසත්තිකා කියලා පදයක් අපිට හම් වෙනවා. මේ පදය ක්‍රම කීපයකට අටුවා විස්තර කරනවා. අනේ අටුවාවේ විස්තර කරනවා. විසත්තිකා විසතාති විසත්තිකා පැතිරුණා බැවින් විසත්තික කියලා කියනවා. හරි, ඒක අපි ඉගෙන ගන්නනේ පැතිරුණා. ඒක විශාල ප්‍රදේශයක පැතිරිලා තියෙන නිසා විසත්තිකා කියලා අදහස් කරන එක ජාල ලක්ෂණයේ බඳු ලක්ෂණය. විසටා ඒකත් ඒ වගේම ව්‍යාප්ත වුණා කියන එකයි එතන ගන්නේ. විසටාති විසත්තිකා එබැවින් එකේ තකාරයට තකාරය ආදේශ වෙලා විසට කියන එක විසත්තික කියලා අදහස් කරලා තියෙනවා. එක එක තයන්න තයන්න හෝ තයන්න තයන්න වෙලා තියෙනවා. ඊට පස්සේ විශාලාති විසත්තිකා විශාල වූවා වූ පැතිරුණා යන බෙබින් විසත්තික කියන දේට විසතා විසටා විශාලා කියන පද තුනෙන්ම අරගෙන තියෙන්නේ. පැතිරුණු ව්‍යාප්ත වුණු විශාල මෙයා වෙච්ච ගතියම තමයි මේ විසත කියන එකෙන් හදාගෙන තියෙන්නේ. ඊළඟට විසක්ක තීති විසත්තිකා මෙතන ගදා කරන්නේ නොඑක් ආකාරයෙන් ගමන් කරනවා කියන අර්ථයෙන්. නොඑක් අරමුණු නොඑක් ආකාරයෙන් ගමන් කරයි. එතකොට එක එක අරමුණු ඇලෙමින් ඒවට බැඳෙමින් ඒව ප්‍රාර්ථනා කරමින් ඒව අගය කරමින් ඒවවල එක එක විදිහට ගමන් කිරීම සිද්ධ කරනවා. ඒක ලෝභයේ විසත්තිකා ලෙස හඳුන්වලා තියෙනවා. ඊට පස්සේ විසක්ක තීති විසත්තිකා කියලා තවත් නිර්වචනයක් තියෙනවා. මොකද ඒකෙන් අදහස් කරන්නේ ඉවසන බැවින් විසත්තිකා කියලා කියනවා. ඉවසන බැවින් එතන කියනවා. දැන් උදාහරණයකට තමන් කාට හරි කැමතිනම් තමන් ආදරය කරනවා නම් ගොඩක් බැඳිලා නම් ඒ කෙනාගේ දේවල් අපි ඉවසනවා. ඒ කෙනා කරන අපරාධ අපි ඉවසනවා. දැන් උදාහරණ දෙයක් දෙනවා. රාගයෙන් රත්තුළු පුද්ගලයා රාග වස්තුව පුද්ගලයා විසින් පාදයෙන් පහර දෙන විට පවා ඉවසනවා කියලා. එතකොට මේ මොනවාද ඒ අපිට පාදයෙන් පහර දෙන මොනවරේ කරදරයක් සිද්ධ කළත් මොන බාධාවක් අපහසුයක් සිද්ධ කළත් ඒ කිනාට බැඳිලා ඉන්නවා නම් ඒ දේවල් අපි ඉවසන්නට පෙළඹෙන. ඒක තමයි ඒ ලෝභයේ රාගයේ ස්වභාවය. ඒ නිසා එතන විසත්තිකා කියනකොට ඉවසන සුළු භාවය අරගෙන තියෙනවා. ඒක හොඳට පේන එකක් තමයි. සමහරලාවට ලুকু බන්ධන බැඳීම් එහෙම තිබුණොත් එහෙම ඒ වගේ අර වැරදි දේවල් අපි ඉවසන. ඒක සමහරට පරිපාලනමය තැන්වලට ගියොත් ඒක ඡන්ද අගතිය බවට පත් වෙනවා. ඒක සුදුසු නැති දෙයක්. නැත්තම් යම් යම් පෞද්ගලික සම්බන්ධතාවලදී ඒ කෙනා කරන මොන වරද වුණත් අපි ඉවස ගන්නවා ඒ බන්ධනය බැඳීම හේතු කරගෙන. ඒ නිසා රාගයේ තියෙනවා වරදවල් ඉවසලා ඒතර ඒකේ තව එකක් තමයි තමන්ගේ தත්ත්වය බාල භවට පත් වෙනවා කියන සමහරලාට. ඒ සමහරලාට ඒ කවුරු හරි කෙනෙක් තමන්ට හරියට ට්‍රීට් කරන්නේ නැත්නම් තමන්ව පහත හෙලනවා නම් තමන් ඒ බන්ධනේ නිසා ඇලීම නිසාම ඒ කෙනා එක්ක ඉන්නකොට එතනදී අපේ தත්ත්වය ඩවුන් ග්‍රේඩ් වීමක් පහත යෑමකුත් එතන එක විදිහකට සිද්ධ වෙනවා. ඊටසේ විසංවාදිකාති විසත්තිකා. විසංවාද කියලා කියන්නේ රවටනවා කියන එක. දැන් මායා කියනකොට ඒකේ ගත්තේ අපි අනිත් අය රවටීම කියන එක. මායා කරන්නේ අපි අනිත් අයව රවට්ටනවා මායා. එතකොට මොනවාද විසංවාදිකා කියනකොට මේ පුද්ගලයාව තමයි රවට්ටන්නේ. කොහොමද රවට්ටන්නේ? මුලා කරන්නේ ලෝභය අපිව රවට්ටනවා. එබැවින් විසත්තිකා නම් වේ අනිත්‍යාදිය නිත්‍යාදිය ලෙස ගනිමින් රවටීමමින් අදහස් කරේ. ඒ කියන්නේ විපල්ලාස වලට පත් වේ. ඒ කියන්නේ වැරදි විපල්ලාස වලට පත් වේ. එතකොට මෙසේ අභිනිවේශය විශේෂයෙන් තෘෂ්ණාව වශයෙන් වෙයි. හරිනේ. එතකොට මේකේ විශේෂයෙන් මතක තියාගන්නකොට දැන් අනිත්‍ය දේ නිත්‍ය ලෙස, අසුභ දේ සුභ ලෙස, අනාත්ම දේ ආත්ම ලෙස, දුක් සහගත දේ සැප සහගත දෙයක් ලෙස, මේ ආදී ලෙසට විපල්ලාස වලින් තමයි අපි වැරදි මතවලට වැරදි අදහස් වලට පැමිණෙන්නේ. එතකොට මේක තෘෂ්ණාව නිසා ප්‍රධාන වශයෙන් වෙනවා කියලා කියන එකේ අදහස් කරේ මොකක්ද? මේ දෘෂ්ටි සංඥා චිත්ත විපල්ලාස සියල්ලම හටගන්නේ ලෝභ මූල සිත්වල. ලෝභයෙන් නෙවෙයි මේ වැරදි විපල්ලාසයේ. ලෝභයේ විපල්ලාස තියෙන්නේ සංඥා දිට්ඨි චිත්ත කියන නාම ධර්ම තමයි මේ විපල්ලාස ලෙස වැරදි ලෙස සලකන්නේ. එතකොට ලෝභයෙන් සහිතව තමයි මේක සිද්ධවන්නේ. ඒක අනිත්‍ය දේ නිට්ඨ ලෙස, අනාත්ම දේ ආත්ම ලෙස, අසුභ දේ සුභ ලෙස, දුක් දේ සුඛ ලෙස සලකනකොට ඒක ලෝභ මූල සිතේ තමයි මේ ගතිය තියෙන්නේ. ඒ නිසා මොනවාද ඒ දෘෂ්ටි ආදීන් තමයි සැබවින්ම මේ වැරදි ලෙස දැකීම බැලීම සිද්ධ කරන්නේ. නමුත් ඒක තෘෂ්ණාව පදනම් කරගෙන
තෘෂ්ණාව මුල් කරගෙන සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ තෘෂ්ණාව හේතුවක් මේ වැරදි දැක්මවල් වලට. ඉතින් ඒ තෘෂ්ණාවේ වැරදි දැක්ම කරන්නේ කතරු දෘෂ්ටි. උදාහරණයක් තොත් දෘෂ්ටිය තමයි, දිට්ඨිය තමයි මේ වැරදි ග්‍රහණය ගන්නේ. අනිත්‍ය දෙය නිත්‍ය ලෙස සැලකීම සිද්ධ කරන්නේ. නමුත් ඒකට ලෝභය අත්‍යවශ්‍යයි. ලෝභ උපකාරුනේ. ඒ නිසා මේ ලෝභේ නිමිත්තන්ට ලෝභේ හේතුවක්. මේ තමයි කතරු. හරිනේ? කතරු. ඉතින් ඒ ලෝභේ නිමිති කරගෙන, ලෝභය හේතු කරගෙන ගොඩක් වෙලාවට අපි ලෝභයෙන් ඇලෙන දේ කෙරෙහි තමයි මේ වැරදි විපල්නාසය ඇති කරගන්නේ, වැරදි සංඥා අදහස ඇති කරගන්නේ. ඒ නිසා ලෝභේ නිමිත්තක් වෙනවා. ඉතින් ඒ නිසා ඒ ලෝභය නිමිති කරගෙන, ලෝභය හේතු කරගෙන දෘෂ්ටියෙන් තමයි වැරදි ග්‍රහණය අභිනිවේශි සිද්ධ කරන්නේ. හැබැයි මෙයාට කතෘභාවය දෙන උපචාර වශයෙන්, ඒ කියන්නේ දැන් මෙයා නිමිති කරගෙන නම් මේක සිද්ධවන්නේ, මොහු ඒක සිද්ධ කරනවා බලනවා වගේ විවහාර කරලා මොහුට කතෘ භාවයක් ආදේශ කරනවා. හරිනේ? ඊට පස්සේ කතෘ භාවය ආදේශ කරලා මොහු මොනවද මුලා කරන්නේ මේ කෙනා වගේ විවහාර කරලා. අතර මුලා කරන්නේ දෘෂ්ටිය, සංඥාව නැත්තම් චිත්තය. මෙතනදී ලෝභයේ උපකාරයේ ඇතුව ඒක සිද්ධ වෙන නිසා ලෝභය විසංවාදිකා කියලා, විසත්තිකා කියලා අරන් තිනවා. තෘෂ්ණාවෙන් තොරව දෘෂ්ටියක් නොමැති නිසාය. මේ දෘෂ්ටියේ හේතුව උපචාර වශයෙන් කතෘ ලෙස සලකා නිර්වචනය ලබා දී ඇත. විසංහරතීති විසත්තිකා, විසංහරතීති විසත්තිකා. අනේක ප්‍රකාර වූ ආකාරයන්ගෙන් කාමී ඔන විසංහරති, ඒ කියන්නේ සිත වළක්වනවා, නැත්නම් හකුලවනවා, නැත්නම් ඒ පැත්ත වෙන පැත්තකට ඇයින් කර මොකේද දැන් නෙක්ඛම්මය කියලා එකක් තියෙනවා. නෙක්ඛම්මය කියලා කියන්නේ මේ දුක් වලින් මිදීම කියන එකයි. නෙක්ඛම්මයි. නෛෂ්කර්මය කියලා කියන්නේ, නෛෂ්කර්මය කියලා කියනවා. ඒතර නෛෂ්කර්මය කියන්නේ නෙක්ඛම්මයේ තමයි ඒකේ පාලි වචන. ඒතර නෙක්ඛම්මයේ පැත්තට සිත චිත්ත සන්තාණය ඩිරෙක්ට් වෙන්නට ඕන. ඒතර නෙක්ඛම්මයට කැමති වෙනවා කියලා කියන්නේ නිවනට කැමති වෙනවා, ප්‍රථම ධ්‍යානයට කැමති වෙනවා, කාම ලෝකයෙන් වෙන් වෙන්නට කැමති වෙනවා. ඒතර මේ ඔක්කොම නෙක්ඛම්ම සංකල්පනා තියෙන. ඒතර නෙක්ඛම්මයට විරුද්ධ දේ තමයි කාමය කියලා කියන්නේ. එතකොට සිත නෙක්ඛම්මේ පැත්තට යන්නට තියෙන බාධකය තමයි කාමය. කාමේ ආනිසංස දකිනවා නම්, කාමේ ප්‍රයෝජන වටිනාකම් දකිනවා නම්, ඒකට ඇලෙනවා නම්, ඒකට බැඳෙනවා නම්, ඒක පතනවා නම්, ඒක නෙක්ඛම්මේට සම්පූර්ණයෙන් විරුද්ධයි. එතකොට ලෝභය විසින් මොකද කරන්නේ? අනේක ප්‍රකාර වූ ආකාරයෙන් කාමේ ආනිසංස දකිමින් නෙක්ඛම්මේට අභිමුඛ වීමෙන් සිත වලකා තබයි, හකුලුවා තබයි, එබැවින් විසත්තිකා නම් වේ. එතකොට ලෝභය මේ පැත්තට යන්න දෙන්නේ නැතුව අනිත් පැත්තට සිත අරගෙන යනවා. ඒ කියන්නේ ඒ ඒ ඒ නෙක්ඛම්මයට අභිමුඛ වෙන්න දෙන්නේ නැතුව, නෙක්ඛම්මයට බර වෙන්න දෙන්නේ නැතුව පැවිද්දට යන්න, ප්‍රථම ධ්‍යානෙ උපදවන්නට, නිවනටපත් වෙන්නට මේ පැත්තට යන්න දෙන්නේ නැතුව අනිත් පැත්තට, කාමයේ පැත්තට, සසර පැත්තට සිත අරගෙන යන එක තමයි මේ මොකේද ලෝභය විසින් සිද්ධ කරලා තියෙන්නේ. හරිනේ? එතකොට ඒ නිසා ලෝභයට විසංහරතීති විසත්තිකා කියලා විවහාරය දීලා තියෙනවා. ඊට පස්සේ තවත් ක්‍රමයකින් ගත්තම විසං කියලා කියනවා දුකට, හරති කියලා තියෙනවා විසත් විසංහරති කියන එකේ උසුලා දරා සිටී. එබැවින් විසත්තිකා නම් වේ. මේ තෘෂ්ණාව මේ දුක උසුලාගෙන ඉන්නවනේ. මොකද තෘෂ්ණාව නිසා තමයි දුක්ඛය හටගන්නේ, සංසාර දුක්ඛය හටගන්නේ. ඒ නිසා තෘෂ්ණාව මේ දුක දරාගෙන ඔසවාගෙන ඉන්නවා කියලා විවහාර කරලා තියෙනවා. හරිනේ? එතකොට ඊට පස්සේ විස මූලාති විසත්තිකා. එතකොට විස කියලා මෙතන ගන්නෙ දුක කියන එකයි, දුක්ඛය කියන එකයි. දුක්ඛයාගේ විස මූල කියලා කියන්නේ දුක්ඛයේ මූලයක් කියන එක. දුක්ඛයේ මූලය. ඒ නිසා දුක්ඛයාගේ මූලික හේතුව වූ ස්වභාවයයි. එබැවින් විසත්තිකා කියලා ගන්නවා. එතකොට ඒක කොහොමද අර්ථකථනය කරලා තියෙන්නේ? තෘෂ්ණාව නිසා කර්ම රැස් කරනවා, කර්මයේ විසින් ප්‍රතිසන්දිය දෙමින් දුක්ඛය උපදවනවා. ඔක තමයි විවරණය. හරිනේ? හිතර කියනවා තෘෂ්ණාව නිසා කර්ම කරයි, එම කර්ම දුක ඇති කරවයි බවෙන් තෘෂ්ණාව වනාහි දුක්ඛයාගේ මූලික හේතුව කියලා ගන්න. මූල හේතුව මූලය කියලා ගන්න. හරිනේ? විස මූලය කියලා ගන්න. ඊට පස්සේ තවත් ක්‍රමයකින් දුක්ඛ වේදනාව මූලික කොට ඇති ධර්මයකින් තව ගණන ගත්තොත් එහෙම බවෙන් විසත්තිකා නම් වේ. දුක ඇති වූ කල්හි එතන දුක්ඛ වේදනා මූලික කොට ඇති ධර්මය. ඉස්සලා ගත්තේ දුක මුල් කොට ඇති ධර්මය. හරිද? දුක්ඛයාගේ sorry පළවෙනි එකේ දුක්ඛයාගේ මූලය තමයි තෘෂ්ණාව. දැන් දෙවෙනි එක ගන්නවා දුක්ඛය මුල් කොට ඇති ධර්මයක් කියලා. දුක්ඛ වේදනා මුල් කොට ඇති ධර්මය. මේක හැටියට දුක්ඛයේ මූල හේතුව තෘෂ්ණාව. අනිත් එක තමයි දුක්ඛ වේදනාව. මේක ගත්තේ දුක්ඛය පංචස්කන්ධ දුක්ඛය. දුක්ඛ වේදනාව මුල් කොටගෙන තමයි තෘෂ්ණාව හටගන්නේ. කොහොමද ආරං තියෙන්නේ? දුක්ඛ වේදනාව විසමූලානීති විසත්තිකා. තවත් ක්‍රමයකින් දුක්ඛ වේදනාව මූලික හේතුව කොට ඇති ධර්මයක. එබැවින් විසත්තිකා නම් මේ දුක ඇති වූ කල්ලි සැප ප්‍රාර්ථනා කරන තෘෂ්ණාව දැපිවේ. එබැවින් දුක්ඛ වේදනා මූලික හේතුව කොට ඇත්තියයි කොට ඇත්තියයි කියනු ලැබේ. ඒතකොට තෘෂ්ණාව ගොඩාක් බලවත්ව අපට හටගන්නවා දුක් විඳිනකොට සැප ප්‍රාර්ථනා කරන නිසා. ඔගේ සමහරලාට ඔය දැන් ගෙදර ගැටලු ප්‍රශ්න එහෙම එනකොට ඒ ධනයට ලෝභ වෙලා ඒ අවශ්‍ය වෙලා ඒ දුක්ඛ වේදනාවන් නැත්තම් ඒ මානසික පීඩාවන් දරා ගන්න බැරුව ඒ සැපය ප්‍රාර්ථනා කරමින් මහා දැවැන්ත අපරාධ කරනවා, හොරකම් ආදී සිද්ධ කරනවා. ඒ වගේ බරපතල ක්‍රියාවලට යොමු වෙනවා මේ දුක්ඛ වේදනාව තියෙනකොට. ඒ නිසා දුක්ඛ වේදනාව මුල් කරගෙන තෘෂ්ණාව හට ගන්නවා කියලා එකක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. දුක්ඛ වේදනා මුල් කරගෙන තෘෂ්ණාව හට ගන්නවා කියලා එකක් තියෙනවා. එතකොට ඒ නිසුව තවත් ක්‍රමයකින් දුක්ඛ වේදනා මූලික හේතුව කොට ඇති ධර්මයක එවෙයින් විසත්තිකා නම් වෙයි. දුක ඇති වූ කල්ලි සැප ප්‍රාර්ථනා කරන තෘෂ්ණාවද ඇති වෙයි. එබැවින් දුක්ඛ වේදනාව මූලික හේතුව කොට ඇත්තියයි කියනු ලැබේ. විස පලාති විසත්තිකා. දැන් ඔන්න ගන්නවා එක මොනවද විස මූලය ලෙස ගත්තා. එතන දුක්ඛයේ මූලය මූලික හේතුවයි. ඊළඟට දුක්ඛයේ නැමැති ඵලය ඇති ධර්මය. එතන දුක්ඛයේ මූලය තෘෂ්ණාව ලෙස අරගෙන තෘෂ්ණාවේ ඵලය දුක්ඛය ලෙස අරගන්නවා. දෙකම එකම අනිපතර කියලා තියෙනවා. විස ඵලානීති. විස මූලා කියලා කියන්නේ විස නැමැති දුක්ඛයෙහි මූලය. විස ඵලා කියන්නේ විස නැමැති ඵල ඇති ධර්මය. දුක නැමැති ඵල ඇති ධර්මයේ එබැවින් විසත්තිකා නම් මේ තෘෂ්ණාවනාහි දුක්ඛයාගේ හේතුව වූ සමුදේවන බැවින් දුක නැමැති ඵලය ඇති ධර්මයකි. එතකොට ඒ නිසා තෘෂ්ණාව දුක්ඛය නැමැති ඵලය ඇති කරනවා කියලා මෙතන අරගෙන තියෙනවා. ඊළඟට විස පරිභෝගාති විසත්තිකා. රූපාරම්මන ආදී වූ දුක පරිභෝජනය කිරීමේ ස්වභාවය ඇති. ඒකත් එක. ඒතර දැන් තෘෂ්ණාවෙන් ඕන කරන්නේ තෘෂ්ණාවට මොනවද? රූපාදී ආරම්මණනේ, රූප ශබ්දාදීනේ. ඒතර මේවා සියල්ලම දුක්ඛයක්. මේ ගන්න මේවා සියල්ලම දුක්ඛය. ඉතින් ඒ නිසා මේ තෘෂ්ණාව මේ රූපාදී ධර්ම අරමුණු කරනවා කියලා කියන්නේ පරිභෝජනය කරනවා කියලා කියන්නේ දුක්ඛය පරිභෝජනය කරනවා කියන එක. දුක්ඛය පරිභෝජනය කරන නිසා විස පරිභෝගාති විසත්තිකා. රූපාරම්මන ආදී වූ දුක පරිභෝජනය කිරීමේ ස්වභාවය ඇත්තියේ එබැවින් විසත්තිකා නම් වේ. එතකොට මේ තෘෂ්ණාව රූපාරම්මන ආදී දුක පරිභෝජනය කරනවා, දුක විඳිනවා, දුක ඒ කියන්නේ තෘෂ්ණාවෙන් විඳින්නේ දුකක් කියන එක මෙතන කියත. දැන් මේ බලන්න තෘෂ්ණාව සම්බන්ධයෙන් මේ පද තුන විස මූලානි විසත්තිකා, විස ඵලානි විසත්තිකා, ඊට පස්සේ විස මූලාති විසත්තිකා, විස ඵලාති විසත්තිකා, විස පරිභෝගාති විසත්තිකා කියන ගත්තම පළවෙනි එක තමයි විස මූලාති විසත්තිකා. ඒ කියන්නේ දුක්ඛයට හේතුව වෙන්නේ තෘෂ්ණාව කියන එකයි. එතකොට දුක්ඛයේ හේතු කර්ම ඇති කළා, ඉතින් දුක ඇති කරනවා. එතකොට දුකේ මූලයේ තෘෂ්ණාව. ඊළඟට ගත්තා විස මූලානිති දුක්ඛ වේදනාව. දුක්ඛ වේදනාව මුල් කොටගෙන තෘෂ්ණාව හට ගන්නවා කියලා ගත්තා. ඊළඟට තෘෂ්ණාවේ ඵලය දුක්ඛය ලෙස හටගත් විස කතා කරා. ඊළඟට මේ තෘෂ්ණාව පරිභෝග කරන්නේ රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු, මේවත් දුක්ඛයක්මයි, දුක්ඛය. එතකොට මේ විදිහට ගත්තම මේ හැම පැත්තෙම තෘෂ්ණාව කියලා කියන්නේ දුක් ගොඩක තියෙන දෙයක්. දුක් ගොඩක දැන් සැප එක හරි සැප වේදනාව තෘෂ්ණාවට හේතු වෙනවා. ඒක හරි. නමුත් අපි බලන්නට ඕනේ දුක්ඛ වේදනාව තියෙනකොට තමයි විදිහට අපි විශේෂයෙන් සැප ප්‍රාර්ථනා කරන නිසා විශේෂයෙන් කියනවා දුක්ඛ වේදනාව තෘෂ්ණාව දුක්ඛ වේදනාව මුල් කොටගෙන ඇති ධර්මයක් ලෙස සලකන්නට පුළුවන්. ඉතින් ඒ නිසා දුක්ඛයෙන් තෘෂ්ණාවෙන් තෘෂ්ණාව ඇති කරන්නේ දුක්ඛය. තෘෂ්ණාවේ හේතුවත් එක විදිහකට දුක්ඛයක්. ඒක එක විදිහකට විස්තර කරන්න පුළුවන් දුකෙන් මිදෙන්නට අපි සැප ප්‍රාර්ථනා කරනවා කියන තැන ඉඳලා බලවත් ලෙස එන්නට පුළුවන් දුක්ඛයේ තියෙනකොට සුඛය, සුඛයේ තියෙනකොට තේ බලවත් ලෙස එන්න පුළුවන්. ඊට පස්සේ දුක්ඛය ප්‍රතිඵලයක් වෙනවා තෘෂ්ණාවගේ. ඊළඟට තෘෂ්ණාවෙන් අපි ඇලිලා බැඳිලා හොයලා ආස කරලා ඇලෙන්නේ වෙන කිසිවකට නෙවෙයි, තවත් දුක් ගොඩකටමයි කියන එක මේ කියන එක විස පරිභෝගාති විසත්ති කියන නිසා මේ පද කීපෙ ඉතාම ලස්සන විවරණයක් අපිට සංසාරය ගැන විස්තර කරන්නට. ඊට පස්සේ විසංහරති කියන එකෙන් පේනවා මේ සැපයට යන්න, දුකෙන් මිදීමට යන්නට දෙන්නේ නැතුව බාධා කරන එකත් මේ තෘෂ්ණාවයි. තෘෂ්ණාවට බාධා කරන්නේ මොකද? නික්කම්මය මෙතන තියෙනවා නම් නික්කම්මේ තිනකොට නික්කම්මේට යන්නට පුළුවන් සිතට බාධා කළා. අනිත් පැත්තට කාමේ නැත්තං දුක්ඛයට අදින්නේ මේ තෘෂ්ණාව. අනේ තෘෂ්ණාව තමයි මේ පැත්තට තල්ලු කරන්නේ. ඒ නිසා තෘෂ්ණාව දුකට ඇත දමන්නා වූ දෙයක්. දුක ජනනය කරනවා මේ තෘෂ්ණාව. මුලා කරනවා තව එකක්. සත්‍යය මුලා භාවයට පත් කරනවා. ඉතින් ඊට පස්සේ දුක් අපි ඉවසනවා, මේ කරදර බාධක ඉවසන්නේ මේ තෘෂ්ණාව. ඒකෙන් උදාහරණයට මේ ජීවිතයේ කොච්චර දුකක් වුණත් ඒවා ඉවසාගෙන ඉන්නේ මේ ජීවිතේ දෙන ආසාව නිසා. يعني ඒ නිසා සමහරවිට අපි අපේ පවුලවල තියෙන බර උසුලාගෙන දරාගෙන යන්නේ ඒ පවුලට ඒ මේකට තියෙන ආසාව නිසා. ඒ නිසා ඒ වගේ මේ තෘෂ්ණාව අතිශය පැතිරිච්ච එකක්, සුළුපටු නෑ, හැමතැනම වසාගෙන තියෙන ධර්මය. ඊට පස්සේ නෝ මේක නිද්දේශපාලී පාඨයක් කරන් දෙනවා. විසතාවා පනසා තණ්හා රූපේ සද්දේ ගන්ධේ රසේ පොට්ටබ්බේ ධම්මේ කුලේ ගනේ විත්ත තහාති විසත්තිකා. තවද විසඨා නම් වූ එම තෘෂ්ණාව පැතිරුණා කියන එක රූපාරම්මණයෙහිද, ශබ්දාරම්මණයෙද, ගන්ධාරම්මණයෙද, රසාරම්මණයෙද, පොට්ටබ්බාරම්මණයෙද, ධම්මාරම්මණයෙද, කුලයෙහිද, ගණයෙහිද, තමන්ගේ ශිෂ්‍ය පිරිස, තමන්ගේ වර්ගයා, කුලය, පවුල, මේ හැමතැනක පැතිරුණීය එබවින් විසත්තිකා නම් වේ. අර ජාලිනී කියන එකම තවිදයකට විසත්තික කියන පදයෙන් විසටා කියලා විස්තර කරලා තියෙනවා. ඒ විතර මේ විදිහට විසත්තිකා කියන පදයම ගොඩාක් ලොකු අර්ථ කීපයක් තෘෂ්ණාව පිළිබඳව කතා කරනවා. පැතිරුණු, ව්‍යාප්ත වුණු, විශාලව පැතිරුණු, ඊට පස්සේ අරමුණු නොඑක් කමරින් ගමන් කරන, ඊළඟට රාගයෙන් රත් වෙලා ඉන්නකොට ඒ දුක් කරදර පුද්ගලයන්ගේ ලෝකේ ඉවසන, ඊට පස්සේ අපිව රවට්ටන, ඊළඟට අනේක ප්‍රකාර කාමයන්ගේ ආනිසංස දකිමින් දුකින් මිදීමට බාධා කරමින් අපිව සසරට බඳවන, ඊළඟට දුක උසුලාගෙන යන, දුක දරාගෙන උසුලාගෙන ඒක ඉවසාගෙන යන, ඊට පස්සේ උසුලා දරා සිටින ඒකේ ඵලයක් ලෙස එන්නට, ඊළඟට දුක්ඛයාගේ මූලික හේතුවක් වෙන දුක්ඛ වේදනාව මූලික හේතුවක් නැත්තම් හේතුවක් කොට ඇති, ඊළඟට දුක්ඛය නැමැති ඵලය ඇති සහ දුක්ඛයම පරිභෝජනය කරන සහ මේ දුක්ඛෙහි පැතිරුණු දෙයක් තමයි මේ තෘෂ්ණාව කියලා කියන්නේ. ඒ නිසා තෘෂ්ණාව ගත්තම මේ ක්‍රමවලට බලනකොට මේ විදිහට අපි මානසිකහාරය සිද්ධ කරනකොට අපිට තෘෂ්ණාව පිළිබඳ ලොකු කලකිරීමක්, ඊට පස්සේ අප්‍රසාදයක්, නිබිදාවක් අපිට ඇති වෙනවා. ඉතින් අද අපි කතා කරා මේ තෘෂ්ණාව අපිව රවට්ටනවා මායා ලෙස. ඒක තමන් තුළ නැති ගුණ පෙන්වීම. ඒක මට මතකයි නැති ගුණ පෙන්වීම තමයි මායා කියලා කියන්නේ. ඇති නුගුණ වැසීම සාටය දෙකෙන් එකක් තමයි යන්න ඕනේ. ඒක බලලා මනිද්දස මෙයා කරන්න. ඊට වට දුක්ඛේ සත්‍යයන් උපදවන යන අර්ථයෙන් ජනිකා කියලා කියනවා. ඊට පස්සේ අපිව සසර ඇති කරනවා. වටේහි අපිව සත්‍යයන් දුකහා එක් කරමින් උපදවනවා. දුකට දුකේ බඳවනවා. සසර ජීවිතය අවසන් වෙන්න දෙන්නේ නැතුව මරණින් මත්තේ ප්‍රතිසන්දියත් එක්ක භවයෙන් භවයට සත්වයාව සම්බන්ධ කරනවා. ඒ කියන්නේ සත්වයාගේ භව ගමන සම්බන්ධ කරනවා. ඊට පස්සේ ජාලයක් ලෙස මේක පැතිරිලා තිබෙනවා. එක එක අරමුණු වල අරමුණු හොයනවා, අරමුණු වල පවතිනවා, අරමුණු පතනවා. ඊළඟට අදගෙන යනවා අපිව මේ සංසාර සාගරයට. ඇදගෙන යන මහා සැඩ පහරක් බඳුයි මේ තෘෂ්ණාව කියලා කියන්නේ. නිතරම ගලන දෙයක් මේක ගලාගෙන යනවා. ඒ වගේ තෙත සහ තෙතයි ඇලෙනවා. ඒක නිසා සිනිදුයි. ඒ නිසා හරි ප්‍රියමනාපයි අපිට මේ තෘෂ්ණාව. මේ විදිහට ගත්තම මේ තෘෂ්ණාවේ එක එක පැතිකඩ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම්මපදෙහි තණ්හා වර්ගය කියලා ගාථා 24ක් මට මතකයි තියෙනවා. තෘෂ්ණා වර්ගය කියලා, තණ්හා වර්ගය කියලා. ඒතරම් ඊටසේ මේ තෘෂ්ණාව තමයි අපේ සසරෙන් එතර වීමේ ගමනට ලොකුම බාධකේ කරන්නේ. අපිව රවට්ටන දෘෂ්ටි ආදියට සංඥා ආදියට අනුබල දෙන්නේ, උපකාර කරන්නේ, හේතු භූතවන්නේ. සහ මේ සංසාර අපි ඊළඟ දවසේ ඉගෙන ගන්නවා තණ්හා ද්විතියෝ පුරිසෝ දීගමද්ධාන සංසාරං කියලා. ඒ කියන්නේ තෘෂ්ණාව තමයි අපිට මේ සසර කලකිරෙන්න දෙන්නේ නැතුව අපිට දිගින් දිගට මොන ප්‍රශ්නියාවත් අපිව අරගෙන යන්නේ. අපිට කලකිරෙන්න දෙන්නේ සසර ආස්වාදනය ඇතිකරි කමක් නැහැ. මේක ඉන්නට ඕනි, මේක ඉන්න එක හොඳයි ආදී ලෙසට ප්‍රාර්ථනාවන් ඇති කරවන්නේ මේ තෘෂ්ණාව විසින්. ඒ නිසා මේ තෘෂ්ණාව කියලා කියන්නේ මහා දුක් ගොඩක අපි පටලවලා තියෙන ගැටලු, අතිශය ගැටලුකාරී ක්ලේශයක්. දුරු කිරීමට අපහසු ක්ලේශ අතර තෘෂ්ණාව තරම් දුප්පජහ ධර්මයක්, දුරු කිරීමට අපහසු ධර්මයක් තවත් නෑ. ඒ නිසා තෘෂ්ණාව තමයි දුක්ඛ සමුදයාරය සත්‍ය ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ ධම්මසංගණේ නික්කේප කාණ්ඩේ පද 100ක් අපිට මම හිතන්නේ අපි දැන් පද 20 ගානක් විතර වගේ කතා කරලා තියෙනවා. ඉතින් ඉතින් ඒවා රූප ආසා, රූප සද්ද ආසා කියලා සමහර ඒවා කෙටි පද. අපි ටිකක් ඉදිරියේදී සාකච්ඡා කරමු. එහෙනම් මම අවසන් කරනවා අද දවසේ දේශනාව. ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙමින්. හොඳයි. ඒ
ස්වාමීන් මහා නිදේශ අර්ථකතාවක් කියලා විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි වහන්සේ කියන ටිකට කවර වෙනවද දන්නේ සාන්නාංශ මේ ගොඩාක් තණ්හා නූගත තණ්හා නාදී තණ්හා දීපති පත්තම් ඒ වගේම කවර
මං හිතන්නේ ධම්මසංගණී ඔක්කොම නැහැ. ධම්මසංගණී ටික තමයි මම කරන්නේ. නැත්නම් ඒක ගොඩාක් දිගු. ඉතින් තෘෂ්ණාව ගැන කතා කරනවා නම් ඉතින් ඒක මාස ගණන් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. ඉතින් ඔව්.
දුක්ඛ නිසා තෘෂ්ණාව ඇති වෙනවා කියන එක හරිද අපි හඳුන්නේ?
දුක්ඛ වේදනා. දුක්ඛ වේදනාව නිසා තෘෂ්ණාව නැත්නම් දුක්ඛේ නිසා තෘෂ්ණාව ඇති වෙනවා කියන්නේ කොහොමද? චතුරාර්ය සත්‍ය ක්‍රමයටමත් හරිනේ. දැන් දුක්ඛේ සමුදය නිසා දුක්ඛය, ඊටසේ දුක්ඛේ පදනම් කරගෙන සමුදය හටගන්නේ. ඉතින් සමුදය දුක් පංච උපාදානස්කන්ධයක් නැත්නම් තෘෂ්ණාවක් හටගන්නට බෑනේ. ඒ නිසා දුක්ඛේ නිසා තෘෂ්ණාව හටගෙන තෘෂ්ණාවෙන් දුක හටගන්නවා කියන එක හරිම නිවැරදි. නමුත් මෙතන විශේෂයෙන් කතා කරේ දුක්ඛ වේදනාව කියන එක. දුක්ඛ වේදනාව ඇති කල්ලි සුඛ වේදනාව ප්‍රාර්ථනා කරනවා කියන ප්‍රාර්ථනීය තෘෂ්ණාව ඇති වෙනවා කියන එක තමයි ඉස්සර කතා කරේ මෙතනදී.
එතරම් අපි අඳුරේ මට දැනගන්න ඕනේ ඒක අර අන්‍යෝන්‍ය පැවැත්මක් තියෙනවා කියලා වගේ දෙයක් එතන එනවද බලන්නේ. දුකයි තෘෂ්ණාවයි අතර
අන්‍යෝන්‍ය කියලා කියන්නේ මෙහෙමයිද, අඤ්ඤමඤ්ඤ කියලා එක මොහොතේ ඒ පැවැත්ම ගැන කතා කරනවට වඩා ඉතින් හේතුඵල දෙකයිනේ චතුරාර්ය සත්‍ය තියෙන්නේ. චතුරාර්ය සත්‍ය හේතුඵල දෙක තමයි දුක්ඛය නිසා දුක්ඛය සමුදයනේ. තෘෂ්ණාව නිසා දුක හට ගන්නවා. එතකොට ආපහු ඒ දුක්ඛය පදනම් කරගෙන තෘෂ්ණාව හට ගන්න එපයි. නැත්නම් ආය භවයකට යන්න බෑනේ. එතකොට තෘෂ්ණාව නිසා දුක, දුක නිසා තෘෂ්ණාව, තෘෂ්ණාව නිසා දුක, දුක නිසා තෘෂ්ණාව. හොතයි දිගට දිගට යන්න. එතකොට දුක්ඛාරය සත්‍යෙන් සමුදයාරය සත්‍යෙන් දුක්ඛාරය සත්‍යේනවා. ඒ දුක්ඛාරය සත්‍ය පදනම් කරගෙන ආපහු සමුදයාරය සත්‍ය පවතිනවා. මොකද අපරිඤ්ඤාත ස්කන්ධය ඇසුරු කරගෙන අප්‍රහීන තෘෂ්ණාව තියෙන නිසා. ඒ තෘෂ්ණාව හේතු කරගෙන නැවත ස්කන්ධය හට ගන්නවා. ඒ කියන්නේ සමුදය නිසා දුක. දුක තියෙනකොට සමුදය තියෙනවා මේ පරිඤ්ඤාව සම්පූර්ණ නැතිනම්. ඊට පස්සේ ආපහු ඒ සමුදය නිසා නැවත දුකක් හට ගන්නවා. මේ විදිහ තමයි සංසාරේ දිගින් දිගට යන්නේ. ඉතින් ඒ නිසා අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අනිවාර්යෙන් තියෙනවා. දැන් කම්මා විපාකා විත්වත්තන්ති කියන මේකෙදි කර්ම නිසා විපාක හට ගන්නවා, විපාක නිසා කර්ම හට ගන්නවා, ආපහු කර්ම නිසා විපාක හට ගන්නවා. ඒ ලින්ක් එක හැදෙන්නට එපේ. ඒ නිසා තෘෂ්ණාව නිසා දුක, දුක නිසා තෘෂ්ණාව කියලා ලින්ක් එක ගන්නට පුළුවන්.
පොඩි ප්‍රශ්නයක් තියෙනවා බලන්නනේ. පටිච්ච සමුප්පාද ප්‍රමේයට අර එක චක්‍රයක් මම දැක්කා. ඒකේ අර තෘෂ්ණාව මූලයක් විදිහට දක්වලා තියෙනවා.
අවිද්‍යාවේ එක ප්‍රධාන සිද්ධාන්තයක් තේරවාද තියෙන. අවිද්‍යාවයි තෘෂ්ණාවයි පටිච්චසමුප්පාදයේ මූල දෙක. මූල දෙකේ කියන එකේ තේරුම තමයි අවිද්‍යා තෘෂ්ණා දෙක ඇතිකල්ලි තමයි මේ සංසාර චක්‍රයේ දුවන්නේ. කියන්නේ පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙන්නේ. සහ ඒ අවිද්‍යා තෘෂ්ණා දෙක ඉවත් කරොත් ඒ පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දුකින් මිදීමට කළ යුත්තේ මේ මූල දෙක ඉවත් කිරීම. ඊට පස්සේ මේ මූල දෙක පවතිනවා නම් ඒ පටිච්චසමුප්පාදේ නැමැති පැවැත්ම, ඒ වටය ක්‍රියාත්මක නොවී තියෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔය හැම ක්‍රමයෙන්ම ගත්තම එන් කියවෙන්නේ මේකේ ප්‍රධානම අංග දෙක තමයි, මූල දෙක තමයි අවිද්‍යාව සහ තෘෂ්ණා. ඒක ආරම්භය කියන එක නෙමෙයි අදහස් කරේ. මූලය කියලා කියන්නේ ප්‍රධානම අංග දෙක. එතකොට ඒ දෙක තියෙනකන් පටිච්චසමුප්පාදයේ අනිත් අංග ටික පවතිනවා. පටිච්චසමුප්පාදයේ මිදෙන්නට ඕන නම් මේ දෙක ගැලවීම තමයි සිද්ධ කරන්නට ඕනේ. ඒ නිසා මේ දෙක මූල ලෙස දෙක හඳුන්වනවා.
ඒක අදහස් අපේ අපරුනේ මම මට ඒක
භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කළා කියන සුවාසුදාසක් ධර්මස්කන්ධ කියන එක කොහෙද ස්වාමීන් වහන්සේ මේ සඳහන් වෙලා තියෙන්නේ? අට කතාවක් හරි තියෙනවද? අර විනය පිටකයේ 21යි, සූත්‍ර පිටකයේ 21යි, අභිධර්ම පිටකයේ 42යි වශයෙන් ස්වාමීන් වහන්සේ.
ඒක තියෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේගේ අපදානයක හෝ තේරා ගාතාවක මට මතක නැතන. ද්වාසීති බුද්ධතෝ ගන්හින් ද්වේ සහස්සානි ශාවකෝ ශාවකා චතුරාසීති සහස්සානි ධම්මා, මට අවසාන පදේ මතක නැහැ. ඒක ආනන්ද ස්වාමීන් වහන්සේගේ ගාථාවක්. තමන්ට ධර්මස්කන්ධ 84,000ක් පාඩම් කියලා. එතකොට මතකයි කියලා. එතකොට ඒකෙන් ද්වාසීති කියලා කියන්නේ 82යි. ඒක සහස්ස කියන පදයට එක සම්බන්ධ කරගන්නට ඕනේ. ද්වාසීති සහස්සානි බුද්ධතෝ ගන්හින් බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙන ගත්තා කියලා. ද්වාසීති බුද්ධතෝ ගන්හින් දේ සහස්සානි ශාවකා, දහක් ගන්නවා ශ්‍රාවකයන්ගේ. චතුරාසීති සහස්සානි, මට 84,000ක් වූ ධර්මයෝ, ඒක ස්කන්ධ කියලා අපි අර්ථකථනය කරන්නට ඕනේ. තමන්ට පාඩං වාචෝග්ගතයි පවත් මේ පවත්තන්ති හරි ඔන්නම් පදයක් තියෙයි. ඒතර ඒ නිසා මේ ඒක ආනන්ද ඒක ත්‍රිපිටකයේම එන එකක්. ඒක මේ අටුවා වෙන එකක් නෙමෙයි. හැබැයි ඒකේ විනයට 21යි අභිධර්මයට 42යි, ඒක එන්නේ අටුවාවල. ඒක පෙළේන එකක් නෙවෙයි මම දන්න තරමින්. ඉතින් අරක තමයි පෙළේන්නේ 84,000 ධර්මස්කන්ධේ සම්බන්ධ. අප්‍රමාණ තින් සාමිනහන්සත්
අරිත ප්‍රශ්නේ සරණසර් ධම්ම සංගීත අපකරණ අර කතමි ධම්මා කුසල කියලා පරෝපන්නස ධර්මාදී බෙන්වෙන් කරලා දෙන්නානේ. ඒ එතන වෙනුවෙන්ද භාගතුන් වහන්සේගේ පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥානීය වශයෙන් පැහැදිලි කරන්නේ?
ඔව් ඒක තමයි. 56 දුහොත් තියෙනවනේ. පරෝපන්නාස 50 ඉඳලා නැහෙනි. එතකොට 56යි තියෙන්නේ. එතකොට ඉතිරි ටික ජීවාපනක කියන එකේ අපි නේ අහිඳින්නේ. එතකොට මේ අටුවාවනේ. ඉතින් එතකොට මොනවද ඒ පරෝ කියලා කියන්නේ උඩ කියන එක. පණ්ණාස කියන්නේ 50යි කියන එක. පලෝපන්නා පරෝපන්නාස කුසල ධම්ම පරිච්ඡේදක ඥානය කියන්නේ ඕකට තමයි. ඒතොර ඒ කුසල ධර්මයන් පරිච්ඡේද කරා කියලා කියන්නේ එකිනෙක වෙන් කර දැක්වුවා කියන එක. පරිච්ඡේද කරනවා කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි කියනවා තස්මින් යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ තස්මින් පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති කියලා ඔකේ එනවනේ පාටේ. එතකොට ඒක චිත්තෝත්පාදයේ අරගෙන හොඳ ඒ කියන්නේ උදාහරණයකට අපි ගමුකෝ රූපාරම්මණයක් අරමුණු කරගෙන දානයක් දෙනවා. ඒ කියන්නේ මොනවා හරි ලස්සන වස්ත්‍රයක් ස්වාමින්වහන්සේ කෙනට පූජා කරනවා. නැත්නම් මල් ටිකක් බුදුන්ට පූජා කරනවා. රූපාරම්මණය පදනම් කරගෙන මේ වර්ණයෙන් බුදුන්ට පිදේවා, වර්ණ ගන්ධයෙන් බුදුන්ට පිදේවා කියලා රූපාරම්මණය, ගන්ධාරම්මණය අරමුණු කරගෙන අපි දානයක් දෙනවා. ඒත්‍රේ දානේ දෙනකොට යහපත් හොඳ සිතවිලි සහ හොඳ සිතක් තමයි පහළ වෙන්නේ. යහපත් සිතක්. ඒකට තමයි කුසල සිත්තේ කියලා කියන්නේ. කුසල සිත. කුසල ධර්මය. එතකොට ඒක සාමාන්‍යයෙන් අපි යහපත් ක්‍රියාවක් යහපත් දෙයක් ලෙස විග්‍රහ කරාට සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එතන කුසල ධර්ම 56ක් වැඩ කරනවා කියලා කියනවා. සහ තවත් ඊට අමතරව ඊවාපන අඤ්ඤේපි යත්ති පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මා ඉමේ ධම්මා කුසලා කියලා ඊවාපන කියලා ඒක තමයි ඊවාපනක කියලා ඒක අර්ථයක් තියෙන පදයක් නෙවෙයි ඊවාපනක කියන්නේ ඒක හදපු පදයක්. ඒවා පන අඤ්ඤේපි අත්ති පටිච්ච සමුප්පන්නා ධම්මා ඉමේ ධම්මා කුසලා කියන එක තමයි ඔය ඒවා පනක කියලා පදේ හදලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒක මේ ව්‍යාකරණානුකූලව මේ මොනවද ධාතුවකින් හැදිච්ච පදයක් නෙවෙයි. ඉතින් ඒ ඒතරයි 56යි තව ටිකක් තියෙනවා කියලා දේශනා කරනවා. එතකොට මේ අර එක චිත්තෝත්පාදයේ ඇතුලේ තියෙන ධර්ම සියුම් සියුම් ලෙස පරිච්ඡේද කරනවා. පරිච්ඡේද කරනවා කියලා කියන්නේ එකක් අනෙකින් වෙන්කොට හඳුන ගන්නවා නම් කරනවා. ඒතර කියනවා මේක ස්පර්ශය. මේක වේදනාව. මේක වේ ස්පර්ශය නෙවෙයි මේක වේදනාව. මේක වේදනාව මේක මේක ස්පර්ශය මේක වේදනාව නෙවෙයි. චිත්තය නෙවෙයි සෝරි. ඒ වගේ මේකේ තියෙන මේ ධර්ම සියල්ලක්ම වෙන් කළා වෙන් කළා වෙන් කළා දේශනා කරනවා. එතකොට ඒ එකම චිත්තෝත්පාදයේ ඇතුලේ ධර්ම 56ක් කඩලා පෙන්නනවා. එතකොට ඉතින් අභිධර්මයේ අපි ඉගෙන ගන්න ක්‍රමයේ පරමාර්ථ වශයෙන් චෛසික උපරිම තියෙන බලන් 33යි. නැත්තම් 34යි. ඉතින් ඒ කාමාවචර කුසල හිතේ. නමුත් අර එකම චෛසික ධර්මයේ නානා කෘත්‍ය කරනවානේ. ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වශයෙන්, ශ්‍රද්ධා බලයේ වශයෙන් එක එක වැඩ සිද්ධ වෙනවානේ. ඉතින් ඒ නිසා මේ ඒ කෘත්‍යයන් සිද්ධ කරන ධර්ම වෙන වෙනම හැඳින්වෙනවා. ඒතරද එක වෙනම ධර්මයක් ලෙස සලකන්නට පුළුවන් අපිට. ඒ නිසා තමයි පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥානය කියන එක එන්නේ ওই විදිහට.
මොහොන්ගින් ශාමණේස ඒක තේරුණා. ඔය පරෝපන්නාස කියන වචනේ කුසල ධර්ම නෙමෙයි පරෝපන්නාස කියන වචනේ ඔය හේතුක සිත් එහෙම පැහැදිලි කරනකොට යදන්න බෑ නේද? ඒක 50ක් එන්නේ නැති නිසා.
රූල් ලි වශයෙන් ඉතින් කියත හැකි මේ රූල් ලි කියලා කියන්නේ අර කර යොදපු හින්දා මේකට ගන්න බෑ. උදාහරණයකට අපි ගත්තොත් අපි කියනවා තල්පතක් කියලා එකක් කියනවා. හරි. එතකොට ඒක දැන් අද ප්ලාස්ටික් වලින් තිබ්බත් සමහරු තල්පත කියලා කියනවා. ඉතින් ඒ නිසා ඒක මේ සමහර ඒක අර එසෙන්ස් එක දැන් සත්ත්වෝ කියලා කියන්නේ සංසාරේ ඇලිච්ච නිසා සත්වයා කියලා කියනවා. ඉතින් රහතන් වහන්සේලා සත්වයා කියලා විවහාර කරනවා කෘෂ්ණාව දුරු කරාට. ඉතින් ඒ නිසා ඒ වගේ සමහර දේවල් තියෙනවා. ඉතින් එකකට අර්ථ දුන්නට පස්සේ ඒහා සමාන තවත් ලක්ෂණ තියෙන දෙයකටත් ඒක එසෙන්ස් එක වෙනස් වුණත් ඒ නම දෙනවා කියලා එකක් තියෙනවා. ඉතින් එහෙම කරන්නට පුළුවන්. ඉතින් අහේතුක සිත්වල ඉතින් පරෝපන්නාසයක් නැහැ. ඉතින් මම දන්න තරමින් අකුසල සිතෙත් එච්චර නැහැ. ඒකෙන් ඉතින් පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥානය කියලා කිවි. ඉතින් ඒ නිසා මේ ඒක ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක ඕනනම් යොදන්න පුළුවන් කෙනෙක්ට මේ රූලි වශයෙන් අරගෙන. නමුත් සාමාන්‍යයෙන් ඉතින් නාම ධර්මයෝ පිරිසිඳ දැනීම තමයි ඔය කියන්නේ. පරෝපන්නාස කියන එකේ තේරුම 50ට වැඩි කියන එක. එච්චරයි පරෝපන්නාස කියන්නේ.
මොනවා
සම්මාස බෝම්පින්
තෙරුවන් සරණයි.
නිර්වාණය ගැන කතා කරනකොට මාර්ගසිතෙන් ප්‍රහාණය වෙන්නේ අපි ඔබ වහන්සේ පෙන්වපු විදිහටම පරමාර්ථ ජාතක ධර්මයේ කියලා අපි සාකච්ඡා වෙදි කිව්වහම එතන හිටපු ස්වාමීන් වහන්සේ නමක්ම කියනවා ඔබතුමා කොහෙන්ද ඔය පරමත්ත ජාතක කියන වචනේ ගන්නෙ කියලා. ඊට පස්සේ මම ඔයල බැලුව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සටහන වල තමයි ඒක තියෙන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා අනේ මාත්‍ය පුළුවන් නම් ඒකේ සෝස් එක මට කොහෙද දෙන්න එහෙම කරොත් ඒක ලොකු දවක් කියලා. ඉතින් මම හිතුවා අද වෙලා තියෙන නිසා ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහන්න.
එහෙමයි පරමත්ත ජාතික කියන එකේ අර්ථය පරමාර්ථ ගොඩේ කියන එක. අපි කියන්නේ අහවල් ජාතිය මිනිස්සු කියලා කියන්නේ. ජාති කියන්නේ වර්ගය කියන එකනේ. පරමාර්ථ වර්ගයට අයත්. හැබැයි පරමාර්ථ ධර්ම නොවිච්ච. පරමාර්ථ ධර්මයක් වෙනවා නම් මහත්මයා ඒක හටගෙන පවතින බිඳෙන හටගියත් හෝ හටගන්න අනාගතේ වගේ හට ගැනීමත් එක්ක සම්බන්ධ දෙයක් වෙනට. ඒ පරමාර්ථ ධර්ම එක්කෝ ඒ කියන්නේ සංකත කියනවා මම කියන්නේ ඒක අතීත වෙන්නට ඕනේ අනාගත වෙන්නට ඕනේ පච්චුප්පන්න වෙන්නට ඕනේ. පරමාර්ථ ජාතිකයක් කියලා කියන්නේ එමදු පරමාර්ථ ධර්මයක් ලෙස විද්‍යමාන නොවන ඒ කියන්නේ ධර්මාන ලෙස නොවන ඒ කියන්නේ පරමාර්ථ ධර්ම ස්වභාවයට නොපැමිණි පච්චුප්පන්න නොවන හැබැයි ප්‍රඥප්තිත් නොවන නැතේයි නොකිය යුතු දේවල් ටිකක් තියෙනවා. නැතේයි නොකිය යුතු දේවල් ටිකක් තියෙනවා. ඒකේ හොඳම උදාහරණය තමයි කර්ම ශක්තිය කියන එක. කර්ම ශක්තිය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නහි කම්මං කතම් පාපං සජ්ජු කීරංම මුච්චති දහන්තං බාල මන් වේති බාලයව පසුපසෙ ලුහු බඳිනවා කියලා. බස්මත් ඡන්නව පාවකෝ හරියට අලුයට ගිනි වගේ. ඒ වගේම දේශනාවක් තියෙනවා යාවන පාපං න බ්‍යන්ති හෝති තාවන කාලං කරෝති කියලා. සතරපායි ඉන්න සත්වයා බුදුරජාණන් වහන්සේ දේශනා මෙයාගේ පාපය ක්ෂය වෙන තාක්කල් මෙයා කාලක්‍රියා කරන්නේ නැහැ. එතකොට කොහොමද මේක විස්තර කරන්නේ? එතන මේ වගේ දේශනා ගත්තම ඔය කවුද අපේ උත්තරාපතක හරි මට මතක හැටියට කාශ්‍යපී ස්වාමීන් වහන්සේලා හරි උත්තරාපතක ස්වාමීන් වහන්සේලා හරි මහා සාංගික හරි කට්ටිය හරි කවුරු හරි මට මතක නැහැ ගෲප් එක කවුද කියලා. ඒකට කිව්වා මේ කර්මයේ තියෙනවා කම්මූපචය කියලා එකක්. කම්මූපචය කියලා කියන්නේ අපි කරපු කර්මය මේ කොහි හරි අර අපි දැන් අපි කෙහෙල් ගෙඩියක් කාලා විසික් කරාට පස්සේ ඒක ලෙල්ල තියෙනවනේ කොහි හරි තැනක. ඒක ඒක හැමතැනම පයිල් අප් වෙනවනේ. ඒ වගේ මේ කර්මය සිදු කරාට පස්සේ ගිහිලත් තැම්පත් වෙනවා. මේ කර්මයේම තැම්පත් වෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ කම්මූපචය කර්මයේ ඇකියුමුලේෂන් එකක් කියනවා කියලා කිව්වා. තොර තේරවාදීන් ඕකට උත්තර දුන්නා විශේෂයෙන් ඕක අපිට හම් වෙන්නේ ධම්මසංගිනී sorry පංචප්පකරණ කතා වස්තු අනුටීකාවයක පැහැදිලිවම අනිත් තැන්වලත් එක කියනවා මේ ඍජුවම වචනේ මෙහෙමයි එන්නේ හට ගන්නා වූ කර්මය නිරුද්ධ වෙනකොට විපාක ඉපදෙවීමේ sorry සාමර්ථ්‍යයක් සමර්ථ භවක් සාමර්ථය කියන්නේ හැකියාවනේ ඒක අපි අද කාලේ භාවිතා කරනවා ඒක ඉදත් ඉස්සරහටත් ඒක වළංගුයි ක්‍රියා කිරීමේ හැකියාව ශක්තිය කියලා නේ කියන්නේ. ක්‍රියා සිදු කිරීමේ හැකියාවනේ ශක්තිය කියන්නේ. බලයට වඩා වෙනස් නේ ඒක. ඒතොර ඒ සාමර්ථ්‍යයක් අපේ సంతානෙහි තැම්පත් කරලා තමයි නිරුද්ධ වෙන්නේ කියලා කියනවා. ඒතොර ඒක ඕක තමයි රේරුකාණේ නායකහමඳුරෝ ඔය අභිධර්මයේ මූලික කරුණු පොතවල එහෙම පොත්වල එහෙම ඔය කර්ම ශක්තිය ලෙස ඔය විපාකසිත ගැන විස්තර කරන කර්ම ශක්තියක් නිදාන ගටකොට නිරුද්ධ වෙයි කියලා කියන්නේ ඕකට. ඔය සාමර්ථ්‍යය තැම්පත් කරා කියන එක. එතකොට ඒ සාමර්ථ්‍යයක් సంతානේ තැම්පත් වෙනවා. මේ සාමර්ථ්‍ය බුදුරජාණන් වහන්සේගේ දේශනාවේදී කර්මය කියන විවහාරය තමයි දීලා තියෙන්නේ. කර්මය ලුහුබඳ එනවා. කර්මයේ පසුපස්සෙ එනවා. කර්මයේ තියෙනකන් සත්වයා සතර අපායෙන් මිදෙන්නේ නැහැ නැත්නම් නිරේ මිදෙන්නේ නැහැ කියලා දේශනා වෙනවා. ඊට පස්සේ කියනවා කර්මයේ පැසෙනකන් කර්මයේ නොපැසෙනකන් කියන දේශනාවක් තියෙනවා. ඊට පස්සේ කර්මයේ හේතු කරගෙන දුක සත්වයා ලුහුබඳි හරිනේ. ඉතින් මේ විදිහ ඔක්කොම මේ දේශනාවලට පදනම තමයි මේ කර්ම ශක්තිය අපේ సంతానගතව ඉතිරි වෙලා තියෙනවා කියන එක. ඒක විශේෂයෙන් අටුවාවේ හම්බ වෙන තැන තමයි මේ අසඤ්ඤ සත්වේදී මේ මොනවද කර්මජ රූප උපදවන්නේ අතීතයේ පංචම ධාන ධාන වේගයෙන් කියලා කියන එක ටීකාවල ඉස්සර කරන මේ ධාන වේගය කියන්නේ කර්ම වේගය කියන එක. ඒතර ඒ චේතනාවේ ඒ ධාන සිතේ පංචම ධාන සිතේ කර්ම වේගය පවතින ඊට පස්සේ කියනවා මේ කර්ම වේගය ෂයවනකම් ෂයවුනාට පස්සේ එතන රූපේ අතුරුදහන් වෙනවා කියලා කියනවා. ඒ නිසා මේ 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 කර්ම කර්මයේ වේගයක් ලෙස නැත්නම් ඒ ශක්තිය සාමර්ථ්‍යයක් අපේ సంతානෙහි
තැම්පත් වෙලා තියෙනවා. ඉතින් මේක ප්‍රඥප්තියක් නෙමෙයි. මේක හිතෙන් ගොඩනගාගත් එකකුත් නෙමෙයි. එහෙම නැතුව පුරාණ කර්මය දැන් සමහර කෙනෙක් තරකයක් ගේන්න පුළුවන්. පුරාණ කර්මය නිරුද්ධ වෙනකොට සම්පූර්ණ ශක්තියත් එකම නිරුද්ධ වුණා. ඒ පුරාණ කර්මයේ හට ගැනීමමයි විපාකයට හේතුව කියලා. ඒක හුදු කියමනක් විතරයි ඒක. ඒක කිසිම තේරමාදීමේ පදනමක් නෑ ඒකේ. ඒ කියන්නේ උදාහරණයකට ඒක මම එක දවසකුත් ඔක සෛද්ධාන්තිකව පෙන්නුවා. ඒක වෙන්නට බැරි දෙයක්. මොකද හේතුව දැන් අපි ගත්තොත් A කියන කෙනාට B උපදවන්නට පුළුවන්. ඒකට හේතුව තමයි A සතුව තියෙනවා A1 කියලා ප්‍රත්‍යශක්තිය. ප්‍රත්‍යශක්තිය තමයි පර්චුප්පන්නේ උපදවන්නේ. පරමාර්ථ ගතියට වඩා ප්‍රත්‍යශක්තිය තමයි පරිසම්පාදේ පරමාර්ථ ගතිය අපිට වැදගත්. නමුත් ප්‍රත්‍යශක්තිය තමයි මේක ජනනය කරන්නේ. ඒතර A තුල A1 කියන ප්‍රත්‍යශක්තිය තියෙනවා. ඒ නිසා තමයි B උපදින්නේ. C වල A1 ප්‍රත්‍යශක්තිය නැහැ. තියෙන C1 ප්‍රත්‍යශක්තිය. ඒ නිසා C ට බෑ B උපදවන්නේ. එතකොට දැන් මේ තර්ක කරන්නේ ඒතර ප්‍රත්‍යශක්තියෙහි ඇති නැති බව තමයි. ප්‍රත්‍යශක්තියෙන් තමයි මේක උපදවන්නේ. දැන් සමහරවිට ප්‍රත්‍ය නැති වෙනවා. ප්‍රත්‍ය නැති වුණා නැති වෙනකොට දැන් කර්මය නැති වෙනකොට එහි තියෙන ප්‍රත්‍ය ශක්තියත් එක්ක නැති වුණා නම් දැන් පසුකාලික විපාකී උපදින්නේ ප්‍රත්‍ය ශක්තිය නැති අවස්ථාවේදී. එතකොට ප්‍රත්‍ය ශක්තිය නැතිව විපාකීට උපදින්නට පුළුවන් නම් ඵලයට C විසිනුත් B උපදවන්නට පුළුවන් වෙන්නට ඕනේ. මොකද C ළඟ A1 කියන ප්‍රත්‍ය ශක්තිය නැහැ. එතකොට ඒ නිසා ප්‍රත්‍ය ශක්තිය නැතුව නම් පච්චුප්පන්නයක් උපදිනවා කියන එකක් විය නොහැකි. ඒ වුණොත් ඒක අහේතුක අප්‍රත්‍යවාදයට යනවා. ඒ නිසා අපේ ධර්මයේ හැටියට කර්මය නිරුද්ධ වෙනකොට ඒ ප්‍රත්‍යශක්තිය సంతාන ඉතිරි වෙනවා. ඒක තේරවාදීන මූලිකම සිද්ධාන්තයක්. ඔක ප්‍රශ්න වෙලා තියෙන ඔක මුලදී කතා කරන්න ඇති ප්‍රශ්නේ කියලා තියෙනවා. එතකොට ඒක පස්සෙන් ඇවිල්ලා ඔක ඊළඟට එන එක තමයි වාසනා ගුණය කියන එක පැහැදිලිවම ටීකාවල කියලා තියෙනවා. වාසනාව කියලා කියන්නේ බොහෝ කල් පවතින ක්ලේශයන් විසින් අපේ సంతානෙහි තැම්පත් කරන ලද ආහිත කියන්නේ තැම්පත් කරනවා කියන එක. නිදන්ගත කරනවා කියලා කියන්නේ අපි. ඒතර ආහිතං සාමත්‍යං ඒ තැම්පත් කරන ලද සාමර්ථ්‍යය තමයි වාසනාව කියලා කියන්නේ. ඒකෙන් තමයි රහතන් වහන්සේ කෙලෙස් සහිත කෙනෙක් වගේ කායික වාචසික හැසිරීම සිද්ධ කරන්නේ. ඒ නිසා මේ වාසනා ගුණය ඊට පස්සේ කර්ම ශක්තිය ඊළඟට අනුසය. ඒක පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. අනුසය කියලා කියන්නේ අනුශයනය කරනවා කියන එකනේ. අපේ సంతානෙහි නිදාගෙන ඉන්නවා කියන එක. ඒක තමයි ඔය නිද්දේශ අටුවා හිම දක්වලා තියෙන්නේ netti prakaraneya නිද්දේශ අටුවා වාදෙදි. මේ මොනවාද netti prakaran අටුවා හරි netti හරි ඕලාරික ක්ලේශයේ තමයි වීතික්කම අවස්ථාව, මධ්‍යම ක්ලේශයේ තමයි පරිඋත්හාන අවස්ථාව, සුකුම ක්ලේශයේ සියුම් ක්ලේශයේ තමයි අනුසය අවස්ථාව. ඒකට සියුම් අවස්ථාව මේ කියන්නේ. ඒතර මේක මේ సంతානෙහි කුසල අව්‍යාකත සිත් පහළ වෙනකොටත් මේක సంతානේ තියෙනවා. දැන් ඔක අපේ රේරුකාණේ නායක හමුදුරෝ සුවිසි මහා ගුණය පොතේ ඔය සම්මා සම්බුද්ධ ගුණය විස්තර කරන අනුසය විස්තර කරන එතන පැහැදිලිවම මේක හැම කල්හිම సంతානේ තියෙන දෙයක්. ඒතර ඒක හැබැයි ඉපදීමට සුදුසු භවින් තමයි තියෙන්නේ. ඒ නිසා අටුවා විස්තර කරන උපජ්ජනා රහ අවස්ථාව කියලා. ඉපදීමට සුදුසුයි මේ ක්ලේශේ. ඉපදීමට සුදුසුයි. ඒතර ඒක ඒ වෙලාවේ ඒක ගැන වාදයක් නෑ තේරවාදය ඇතුලේ. නමුත් ඒ ක්ලේශය නම් කරනකොට ඒකට මොකද්ද දෙන්න ඕනේ නම කියවම සමහර ආචාර්යවරු කියනවා ඒකට අනාගත ක්ලේශය කියලා කියන්නට කියලා. සමහරු කියනවා නෑ අනාගත කියලා කියන්න කිව්වොත් ඒක අනාගත විවහාරයක් විතරයි. ඔය අංගුතර ටීකාවෙ හැම කියනවා අනාගත විවහාරයක් විතරයි. ඒක අනාගතයේ ඒකාන්තයෙන් නොකිය යුතුයි. ඉතින් ඔය විදිහට ඒ අනුසය කියන එක අනුසයත ප්‍රහාණය කරන්නේ මාර්ග ඥාන. ඒක පරිණිපන්න සයන අවස්ථාවක්. ඒ කියන්නේ හටගත හැකි භාවයෙන් නිදාගෙන ඉන්න ධර්මයක් ඒ අනුසය කියලා කියන්නේ. එතකොට ওই විදිහම තව එකක් තමයි වාසනාව කියන එක. ඒක ඊටත් sorry මේ ආසය කියන එක ඊටත් වඩා ගැඹුරු එකක්. ආසය අජ්ජාසය කියලා ඔය පද දෙකෙන්ම සහ චරිතය කියලා කියන ඔය සමහර තැනක චරිතය කියනවා පුරාණ කරපු කර්මයට. මෙතන කියනවා ආසය අජ්ජාසය චරියා කියලා කියනවා. අපි ඔය කියන්නේ රාග චරිතයක්, ද්වේෂ චරිතයක් කියලා හඳුන්වන්නේ. ඒතර ඒකෙන් මූලික වෙනවා තමන් දරාගෙන ඉන්න දෘෂ්ටිය, තමන්ගේ මාර්ග අවබෝධය, විදර්ශනා ඥාන. ඒවත් මේ අපේ సంతානය තුළ පවතිනා වූ එක්තරා අවස්ථාවක්. ඒක රේරුකාණේ නායක හාමුදුරුව දක්වන්නේ ඒක අනුෂ්‍ය අවස්ථාවක් වගේ කියලා. කියන්නේ තවත් අනුෂ්‍යයක්. ඒ කියන්නේ ඒක సంతානේ තැම්පත් වෙලා තැම්පතර කියන්නේ තවත් සියුම් අවස්ථාවක්. ඒකෙන් තමයි සත්‍යය ඒක අනුෂය වගේ නෙවෙයි, ඊටම ෆන්ඩමෙන්ටල් එකක් ආසය කියන එක. ඒකෙන් සත්වයා බෙදන්න පුළුවන්. මෙයා ස්වාකාරයි ද්වාකාරයි. මෙයා යහපත් සත්වයක අයහපත්. මේ කල්යාණ සත්වේ පාපී සත්වයක කියලා සත්වයා බෙදන්නට පුළුවන් කියලා කියනවා. ඒක තමයි බුදුරණැසගේ ආසය අනුසය ඥානයේ සත්වයා බෙදීම දක්වන්නේ. අනුසය කියලා කියන්නේ එහෙම නෙවෙයි, මහා පෙරුම් පිරූ මහා බෝධිසත්වයන්ගේ පශ්චිමාත්ම භාවයේ අනුසය තියෙනවා. අනුසය තියෙනවා. හැබැයි පශ්චිම භාවිත බහට එනකොට උනාසේ කල්යාණ අධ්‍යාසයක් තියෙන, කල්යාණ ආසයක් තියෙන සත්වේ පාපාසය තියෙන කෙනෙක් නෙවෙයි උන්වහන්සේගේ. සම්පූර්ණයෙන් දුරු වුණා කියනකොට ඒක පාපා කල්යාණ ආසය තමයි උන්වහන්සේගේ ඩොමිනන්ට් වෙලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට මේ මේ ධර්ම ඔය තියෙන අනුසය, වාසනාව, කර්ම ශක්තිය, ආසය, අධ්‍යාසය, චරිතය, අධිමුත්‍ය, මෙන්න මේ කියන ධර්ම සමූහය අපේ సంతානෙහි පවතින ධර්ම. හැබැයි ඒවා පරමාර්ථ ධර්ම වශයෙන් හටගෙන පවතින හෝ අනාගත අතීත ලෙස නම් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒක සමහර ටීකාචාරින් වහන්සේලා ඒවට අනාගතයයි විවහාර කරන්නට කියලා කියනවා. ඒක ඒක පිළිගන්නේ නැහැ සමහර ආචාර්යවරු. කියනවා ඒකට එහෙම කියන්න සුදුසු නැහැ. මොකද හේතුව ඒක හටගත හැකි බවක් තිබුණා මිසක් ඒක ඒ අනාගත කියන විවහාරය ගැන. මොකද ඒක තර්කේ තමයි. අනාගත නම් ඒකට අතීත වර්තමාන විවහාරය උදන්න පුළුවන් වෙන්නට ඕනේ. මොකද අනාගත ධර්මයේ හටගත්තම වර්තමාන වෙනවා, ගියාට පස්සේ අතීත වෙනවා. ඉතින් ඒ නිසා ඒකාන්ත අනාගතයි කියලා කියනවා නම් ඒකේ අතීත වර්තමාන විවහාරයත් ගන්නට වෙනවා. ඒ නිසා ඒක අටුවාවේ පැහැදිලිවම කියනවා මේක අතීත අනාගත වර්තමාන ලෙස නම් කරන්නට එපා කියලා. ඒ නිසා තමයි පරමත දීපණී ආදී ග්‍රන්ථවල කියන්නේ මේක ත්‍රිකාලික ජාතිකයි. කියන්නේ කාල තුනටම අයත් සම්බන්ධව ගන්නට කියලා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ අනුස්සයම තමයි හටගන්නේ, වෙන දෙයක් නෙවෙයි. ඔය කතාවස්තුවේ විශේෂයෙන් එනවා වාදය. ඒතර සමහර නිකායවල කියනවා මේ අනුස්සය කියන්නේ පරිඋත්ථානෙන් වෙන් වූ තවත් ධර්මයක් කියලා. එහෙම කරන්නේ, එහෙම කියන්න බෑ. එහෙම කියන්නේ තේරවාදී. අනුස්සය කියන්නේ ලෝභයෙන් නිදාගත් අවස්ථාව. පරිඋත්ථානය කියන්නේ නැගිටපු අවස්ථාව. වීතික්‍රමණය කියන්නේ ඒකෙත් බලවත් වූ අවස්ථාව. මේක එකම ලෝභී අවස්ථා තුනක් මිසක් මේක ධර්ම තුනක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ මේවා මේ මේ කියන ධර්මය පරමාර්ථ කුලකයේ ඉන්න චිත්තචෛසික රූප වශයෙන් අපි ඉගෙන ගන්න පරමාර්ථ ධර්ම වශයෙන් පෙන්වන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් ඒ නිසා තමයි පරමත්ත දීපණී කියන්නේ තේසං, එහෙමයි කියන්නේ තේසං පරමත්ත ජාතිකතා පච්චේතබ්බෝ. එතකොට පච්චේතබ්බා ඒ කට්ටියගේ පරමාර්ථ ජාතික බව දැනගන්න කියලා කියන්නේ. පරමාර්ථ ජාතික බව දැනගන්න. ඒක පරමාර්ථ කුලකයේ ඉන්න පිරිසක් බව දැනගන්න. මේ පරමාර්ථ ධර්ම ඒකාන්ත පරමාර්ථ ධර්ම නොයි කියන එක පැහැදිලිවම මේ වෙනස මේ ඩිස්ටිංග්විෂ් එක පෙන්නනවා. ඒක රේරුකාණී නායක හාමුදුරුවන්ගේ බලන්න අභිධර්ම මාර්ගයේ පොතේ 7 පාඩමේ අනුසය කියන එකේ අවසානයේ කියනවා මේ අනුසය නිදාසිකන අවස්ථාවක් රාගයන්ගේ අවස්ථාවක් නිසා එය උපාදිතිති බංගාදී අවස්ථාවට නොපැමිණි නිසා මේක ඒකාන්ත පරමාර්ථ ධර්මයක් යයි නොකිය යුතුයි. හැබැයි රාගයගිම තවත් අවස්ථාවක් නිසා පරමාර්ථ නොවන්නේ යයි නොකිය යුතුයි. පරමාර්ථ ඒතර මේක අර අතරමැද තියෙන, ඒ කියන්නේ ප්‍රඥප්තියක් නේ, obviously ප්‍රඥප්තියක් නේ. මේක කිසිම කතාවක් නේ. පරමාර්ථ ධර්ම කියන සංඛ්‍යාවට යන්නේ. ඒ නිසා තමයි මේක පරමාර්ථ ජාතික කියන කුලකයට ඇතුළත්. ඒතර මේ පරමාර්ථ ජාතික කියන වචනේ එක මම කියන්නට ඕනේ. ඒක පරමත දීපණීන එකක් 7 පාඩමේදී එනවා. තේසම් පරමත්ත ජාතිකතා පච්චේතබ්බා 7 පාඩමේ අනුසය කියන මාතෘකාව ටිකක් දිගට විස්තර කරනවා. ඒක කතා කරනවා. එතකොට මේක විස්තරක එදෙස කියනවා අනුසය විතරක් නෙමෙයි, චරිතය, ආසය, අනුසය, චරිතය, අධිමුත්‍ය, වාසනා අවස්ථාව, ඒ කියන්නේ ආසය අවත්තා, චරිත අවත්තා, අධිමුත්‍ය අවත්තා, අනුසය අවත්තා, කම්ම සමංගී අවත්තා, වාසනා අවත්තා ආදී ඒ අවස්ථාවන්ගේ පරමාර්ථ ජාතික බව දැනගන්න. ඊට පස්සේ තන ත්‍රිකාලික ජාතික බව දැනගන්න කියලා කියනවා. එතකොට මේ මෙහෙම තමයි මේ පාඩේ එන්නේ. දැන් මේ මේ අදහස නම් පෞද්ගලිකව ධර්මයේ අධ්‍යයනය කර පැහැදිලිවම අධ්‍යයනය කරනකොට රේරුකාණී හාමුදුරුවෝ මේක කියලා තියෙනවා. වචනේ කියලා නැහැ. පැහැදිලිවම මේවායි විද්‍යමානත්වය පැහැදිලි කරලා තියෙනවා. ඒවා තියෙන බව පැහැදිලිවම කියලා තියෙනවා. සහ ග්‍රන්ථවලත් ඒක පැහැදිලිවම තොරතුරු හම් වෙනවා. එතකොට නමුත් මගේ මේ කෝස් එක මේවා කරනකොට මට තිබිච්ච මේකක් තමයි මේ අපි අභිධර්මත සංග්‍රහය කරනකොට චිත්තචෛසික රූප නිර්වාණ හතර ඉගෙන ගන්නකොට අපේ මේ හතර ඉගෙන ගත්තාම වෙන්නේ මොකද්ද? මුලින්ම ග්‍රාහකයා නැත්නම් ශ්‍රාවකයා මෙච්චරයි තියෙන්නේ කියලා කෙලිම බෝඩ් එක ගහ ගන්නවා. එතකොට චෛසිකය කියන්නේ සිතේ හටගන්න දෙයක්නේ. සිත කියන එක පැහැදිලි, චෛසිකය කියන්නේ සිතේ මිශ්‍ර වෙලා, රූපය කියන්නේ රූපණේ වෙන එකක්, නිර්වාණය කියන්නේ වෙනම ධර්මයක්. ඒකර මේ හතරෙන් අමතරව වෙන දෙයක් තියෙන්න බෑ කියන එක කෙලින්ම අපි බෝඩර් එක ගහගෙන අපි ක්ලෝස් කරගන්නවා. ඊට පස්සේ තමයි අපි ඉගෙන ගන්න පටන් ගන්න. නමුත් අන්තිමට පසුවට එනකොට හම් වෙනවා මේ පරමාර්ථ ජාතික වලින් තොරව ක්ලේශ ප්‍රහාණය විස්තර කරන්නට බෑ, අනුසේ ප්‍රහාණයෙන් පරිඋත්ථාන ප්‍රහාණය කියන වාක්‍ය විස්තර කරන්නට බෑ, මාර්ග ඥානයෙන් කරන මේක රහතන් වහන්සේගේ වාසනාවෙන් කරන බාධාව නිසා සර්වඥමීම විස්තර කරන්නට බෑ, අනුසය කුසල අකුසල කුසල අව්‍යාකත සිත්වලදී අනුසය පවතින බව විස්තර කරන්නට බෑ, සෝබන සිතක් අනුසය බලපෑමෙන් කුසලයක් වෙන එක විස්තර කරගන්නට බෑ, ඊට පස්සේ මොනවද සත්වයන්ගේ බෙදීම ආසේ අනුසේ ඒ චරිත බෙදීම විස්තර කරගන්නට බැරි වෙනවා හරියට. ඉතින් ওই විදිහට ප්‍රශ්න ගොඩකට මැදි වෙනවා අරක ඔළුවේ දාගෙන යන කෙනා. ඊට පස්සේ එක එක විදිහට විවරණ දෙන්න පටන් ගන්නවා මේ නිසා වෙන්නේ නැති, මේ නිසා වෙන්නේ නැති කියලා. ඉතින් ඒතර නමුත් ධර්මයේ පැහැදිලිව මේ ධර්මයේ කති ටික විද්‍යමාන, හැබැයි පරමාර්ථ ධර්ම නොවන අවස්ථා ලෙස කතා කරලා තියෙනවා. එතකොට අර අපි සාමාන්‍යයෙන් කතා කරන දේ තමයි ඔන්ටොලොජිය වෙනකොට අපි දර්ශනය කළා ඉස්සලම තියෙන දේවල් ටික ඔක්කොම ඉස්සලා මේ ටේබල් එක ක්ලියර් කරන් ඉන්නට ඕනේ. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. තියෙන්නේ මෙච්චරයි, එතනින් පස්සේ අපි ඉන් ඩීටේල් යමු. එතකොට මේ තියෙන ටික ඉස්සලා දිග අරගෙන තියෙනට හොලිස්ටික් විදිහ. ඒක තමයි ඔය අපේ අභිධර්ම මාර්ගයේ ක්‍රමයට නැත්නම් අභිධර්ම සංග්‍රහය ක්‍රමයට යන්නේ නැතුව මම මේ සිද්ධාන්ත මාලාවේදී වෙනම පරමාර්ථ කියලා පාඩම් 30ක් වෙනම සිද්ධ කරන්නේ මේ චාට් එක ඉස්සලා දිග හැරලා තියන්නට ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. ඕකේ අන්තිමට අසංකත පරමාර්ථයනවා, තවත් ධර්ම කිහිපයක් අපිට හම්බ වෙනවා. මම ඉදා ඒක කතා කරලා ඇති මාතෘකාවලදී. ඊට පස්සේ අනිප්පන්න රූපවල සමහරය පොඩ්ඩක් වෙනස්ව විස්තර කරන්නට ඕනේ. ධර්මතා ටික කතා කරන්නට ඕනේ. ඒකත් නැය නානත් නැය කතා කරන්නට ඕනේ. ඉතින් ඔය කියන අර තියෙන ඇති නැති දේවල් ටික චාට් එක ගන්නට ඕනේ. එතකොට මේකේ මේ ධර්ම ටික හඳුන්වන්නට වෙනවා අපිට යම් කිසි ක්‍රමයකට. මොන හරි වචනයක් වෙන්නට ඕනේ. පැහැදිලිව මේකෙදි කියන්නට වෙනවා මෙයා පරමාර්ථ ධර්ම වලින් වෙන් වූ ප්‍රඥප්ති නො වූ විද්‍යමාන වන දේවල් ටිකක් කියලා. එතකොට ඒක හඳුන්වන්නට පහසුව ලෙස තමයි පරමත්ත දීපනී කියන ටීකාවේ තියෙන පරමත්ත ජාතිකතා පච්චේතබ්බෝ මොන්ගේ පරමාර්ථ ජාතික බව දැනගන්න කියන පාඩේ අරගෙන සහ ඒකේ ව්‍යාකරණානුකූලව තියෙන නිවැරදි භාවයත් අරගෙන තමයි පෞද්ගලිකව මම තමයි පරමත්ත ජාතික කියලා නම දෙන්නේ. මම කියන්නේ මේක දෙන්නේ පාඩේ අරගෙන, නැතුව දැන් කැවුවොත් එහෙම පරමත්ත ජාතික මොනවද කියලා අහුවොත් එහෙම එකක් උත්තර දෙන්නට බෑ. ඒ කියන්නේ ඒ වගේ තියෙන පරමාර්ථ ජාතික භව දත යුතුයි. ඒව ඇති ධර්ම කියන එක තේරවාදී උගත් අටුවා ටීකාවල කතා කරලා තියෙනවා. එතකොට මේක ලේබල් කරන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අපි කරන්නේ මත ඒක පරමාර්ථ ධර්මවලම අවස්ථාවක් ලෙස කතා කරන්නේ. එතකොට අපිටත් තිබුණා පරමාර්ථ ධර්ම කියලා අරගෙන මේක අවස්ථාවක් ලෙස ගන්න. නමුත් පරමාර්ථ ජාතික කියලා කියපු ගමන් මේක වෙනම කැටගරි එකකින් මේක පේන්නට පටන් ගන්නවා. ඒ නිසා තමයි ඊට පස්සේ තව එකක් තියෙනවා, ඉපදින්නට નિયમિત ධර්මත් ඇතලෙස සලකා ඇත කියලා සංකල්පයක් එනවා. ඒක හරි ලස්සන දාර්ශනික කතාවක්. ඒක තේරවාදයේ තියෙන එකක්. ඒ නිසා තමයි අනුප්පන්න ධර්ම කියලා වෙනම එකක් අපිට පෙන්වන්නට සිද්ධවන්නේ. ඉතින් ඔය කියන ඒ ඉගැන්වීමේ සඳහා තමයි ඔය ස්ට්‍රැටජි එක පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒක ගන්නෙ පරමත්ත දීපනේ තියෙන වචනය මත. එහෙම නැතුව ඒකේ එක්සිස්ටන්ස් එක, ඒකේ වැලිඩිටිය කියන එක පරමත්ත දීපණියෙන් ඔප්පු කරන එකක් නෙමෙයි. ඒක අටුවා ටීකා පෙළ අනුව හැබ හාත්පසින් ගත්තා මුළු තේරවාද, එහෙම කියන්නේ ඒක තේරවාද ඩොක්ට්‍රින් එකෙන් පැතිරිච්ච එකක් මේ පරමත්ත ජාතික කතාව. ඒක නැතුව මේක විස්තර කරන්න බැහැ. ඒ නිසා ඒක මූලිකම සිද්ධාන්තයක්. ඒක සාමාන්‍යයෙන් කියන්නේ පරමාර්ථ ධර්මයන්ගේ අවස්ථාවක් ලෙස කියලා. නමුත් ඒක මතු කරලා පෙන්වන්නට ඕන නිසා අර ටීකාවේ තිබිච්ච වචනයත් අරගෙන තමයි පරමත්ත ජාතික කියන වචනේ භාවිතා කරන්නේ. ඒ නිසා අර අපෙන් ගොඩක් ධර්මයේ අහන ශ්‍රාවකයෝ මේක භාවිතා කරනකොට ඒක හුරු නැටි ස්වාමින් වහන්සේලා ගිහි අය මහනම් මොකක්ද ඔය කියන වචනේ අපි ජීවිතේ අහපු නැති එකක් කියලා. ඉතින් ඕක තමයි ඕකේ කතාව.
බොහොම දිනසාවෙන් නැන්සෝ වන්සේ මම බලාපොරොත්තුනට වඩා ලොකු උත්තරයක් නැවත ගන්නට ලොකු දෙපිනක් ඒ වගේ වෙන බොහොමසේ විශේෂ ක්‍රීම් ගැන මම සමා වෙන්න ඒ විස්තරේ ඉතාම වැදගත්. ඇත්තටම රේරුකාණ ස්වාමීන් වහන්සේගේ මට හරියටම පොත කියන්න බෑ. නමුත් මම කියෙව්වා අනුසය ගැන කතා කරනකොට අප්‍රේණ වශයෙන් පවතින බව ගන්න කියලා. එහෙම කියලා කියන අර අපි පරමත්ත ජාතක කියන වචනේ පාවිච්චි කරලා නැහැ. නමුත් අප්‍රේහි වශයෙන් පවතිනවා. ඒක මේ තේරුම් ගන්න අමාරු කන්සෙප්ට් එකක්. අප්‍රේහි වශයෙන් පවතින බව කියන එක. ඒ වුණාට ඒ විදිහට විස්තර කළා දෙන්නේ. කියන්නේ වංශයේ ඒක කරපු විස්තරය
බලන්න මහත්තයා, මේ රේරුකාණේ නායක හමුදුරන්ගේ සූවිසි මහා ගුණය පොතේ සම්මා සම්බුද්ධ කියන ගුණය යටතේ ඔය එනවා මේ හයවෙනි දස බල ඥානවල හයවෙනි ඥානෙ, හයෝ හත. ඒකේ ඉන්ද්‍රිය පරෝ පරියත් ආසයනුසේ ඥානය කියලා. ඒකේ අනුසේ කියන එක ගැනදී උන්වහන්සේක ඒ වෙන පොතක නැති තැනක ඒක දීර්ඝ විස්තරයක් කරනවා. එතකොට උන්වහන්සේ මේක ධානලාභීන්ගේ సంతානේ කුසලසිත විපාකසිත පහළ වෙනකොටත් ඇත යයි කියලා කෙලින්ම ඒකේ විද්‍යමානත්වය දැඩි ලෙස අවධාරණය කරමින් ප්‍රකාශ කරලා තියෙනවා. ඒක බලන්න එතකොට ඕක තවත් පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා.
එමෙ සම්විනාසෙ බොහොම පින් තිරුවන් සරණයි ස්වාමීනාන්දරන් ඒ කියලා දුන්න කරුණු මට ඉතාම ප්‍රයෝජනවත් වන්සේට දහස් වාරයක් නමස්කාර කරනවා. මේ විදිහට ධර්මය අපිට සොයා දෙනවා.
වේගයෙන් සම්බන්ධයෙන් එකම පූර්ව චිත්තයේ වේගයෙන් පසු සිත හටගන්නේ සම්බන්ධය තියෙන නිසා තමයි මේ භවයේ කරපු නැත්නම් ඒ චිත්ත සංතානයේ කරපු කර්ම ඒ චිත්ත සංතානට පළ දෙන්නේ ඒක. ඒක බේස් එක හද සිතෙන් සිතට සම්බන්ධයි. ඒක චුතිසිතයි ප්‍රතිසන්දිතයි සම්බන්ධය. චුතිසිත කුසලයක් නෙවෙයි. චුතියට ආසන්නයේ පහළ වෙන මරණාසන්නයේ ඒ ළඟපාත පහළ වෙනවා තමයි කුසල් වෙන්නේ. චුතිසිත විපාක සිතක්. ඒක භවංග සිතම තමයි අන්තිමට පහළ වෙන සිත. ඒ නිසා චුතිසිත කුසලයක් කියලා එකක් නෙවෙයි. චුතිය කුසලයක් නෙවෙයි. චුතිය කුසලයක් විපාකයක් නෙවෙයි චුති. එතකොට දැන් අපේ හැමෝගෙම කුසල විපාකයක් තමයි චුති දේශ 15 වෙනි. තිරිසනුන්ට අකුසල විපාකයක්. නමුත් අර ඉදිරිපත් වෙච්ච කර්මයන් උදේ ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. ඒකයි මේ චුතිසිත අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ. චුතිසිත කියලා කියන්නේ ගිහිලා ගිහිලා මේ කෝස් එක අවසන් වෙන අවසාන සිත එච්චරයි. ප්‍රොෆෙසර් ඒක
කොහොමද නම් අපිට අසරපයමුනේ නැවතත් මට පොඩි ප්‍රශ්නයක් අහගන්න තිබ්බා. දස සංයෝජන කියනවානේ පහඳුනේ. දස සංයෝජන වල කොයි සංයෝජනද පහඳුනේ? තෘෂ්ණාව නියෝජනය කරන්නේ එතනදී ප්‍රහාණය වෙන
කාමරාගයයි. ඒක අභිධර්ම ක්‍රමයට ගත්තොත් කාමරාගයයි භවරාගයයි. සූත්‍ර ක්‍රමයට ගත්තොත් කාමරාග භව රූපරාග අරූපරාග.
එහෙනම් මට දැනගන්න ඕනේ අර කලින් ඔබanse දේශනා කරපු අර මේ කැටගරයිසේෂන් එකත් බොහොම හොඳ දෙයක් අපි අඳුරන්නේ. මොකද අර බූලියන් විදියට එක බිඳුව වගේ බෙදන්න අමාරු කියලා මටත් හිතලා තිබ්බා. ඔය මේ පරමාර්ථයි ප්‍රඥප්ති අතරමැදි කැටගරි එකක් එන එක එතන මේ පැහැදිලි කරගන්න තේරුම් කරන්න. මොකද අපි අඳුරන්නේ අර දැන් ඔය වගේම කර්මය වගේම කාලය සම්බන්ධත්ව වගේ ප්‍රශ්නයක් තියෙනවානේ. කාලයත් නිකන් පොකොට විද්‍යමානයි අපි අඳුරන්නේ.
එතකොට ඒ දෙකටම ඔය ප්‍රශ්නේ නේද? කාලේ කාලය තේරවාදී නම් කාලය කෙලින්ම අවිද්‍යමානයි කියලා ගන්නේ. ප්‍රඥප්තිය ලෙස හිතෙන් එන අදහසක් ලෙස ගන්නේ. ඒක පැහැදිලියම කියලා තියෙන එක. අවකාශය කියන එක ඇසුරු කරන් තමයි සියල්ල සිද්ධ වෙනවා කියලා අර ගන්නවා. ඉතින් අවකාශයේ ප්‍රඥප්තිය ලෙස නම් කරපු තැන් තියෙන අටුවාවල. ඒක ඉතින් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. ඇයි ඒක ප්‍රඥප්තිය ලෙස ගත්තේ මොන අර්ථයෙන්ද කියන එක.
නමුත් අවකාශයක් තියෙනට ඕන නැත්නම් එහෙම නැත්නම් මේ මේවා තියෙන්නට බෑනි. මේ අර පරමාර්ථ ඔය මේ link එක හදන එක තමයි ඔය පරමාර්ථ ජාතික වලින් කරන්නේ. දැන් මෙතන කර්මය වුණා කල්ප ගානකට කලින් මේක පාඩු විපාකයක් පහළ වෙනවා. කවුද මේ link එක හදන්නේ කියන එක තමයි ඔය පරමාර්ථ ජාතික වලින් සහ අකුස් අපි ක්ලේශයක් හටගත්තා නැවත නැවත කෙලෙස් හටගන්නට නැඹුරුවක් අපි ළඟ තියෙනවා කියලා කියනවා. අපි ඒ මොකද දුරු කරන්නේ කියලා හොම ඒ දේවල් තමයි ඔය පරමාර්ථ ජාතික වලින් විසඳිලා තියෙන්නේ.
මට ඉගෙන අහන්න තියෙන ප්‍රශ්නය පාවුනේ පරමාර්ථ ධර්ම වල ඩෙෆිනිෂන් එකක් උනා මෙහෙම මේ විදියට තිබ්බොත් තමයි මේ ධර්මයේ පරමාර්ථ ධර්ම.
ඔය අපෙන් බොරුව බල නැතුවේදී නේ අපේ සිද්ධාන්තේ කියලා පරමාර්ථ කියලා ප්ලේලිස්ට් එකක් ඇති. ඒකේ තියෙනවා පාඩම් 30ක්. ඔයවා ඔක්කොම කතා කරලා තියෙන මම ඒක නිර්වචන ගොඩාක් තියෙනවා පරමාර්ථ වල කතා කරන්න. මූලික සිද්ධාන්තයේ තමයි තවදුරටත් බෙදිය නොහැකි කියන එක ඉරිඩියුසිබල් කියන එක. ඒක සාමාන්‍යයෙන් ඕනම දර්ශනයක තියෙන එකක්. තවදුරටත් බෙදිය නොහැකි අවසානයේ ඉරිඩියුසිබල් නම් ඒක විද්‍යමානයි ලෙස සලකන්නට ඕනේ. ෆිසික්ස් වල ගත්තත් එහෙමයි. ඉතින් ඒකත් අපේ තේරවාදයේ තියෙන මූලික සිද්ධාන්තය. තවදුරටත් බෙදිය නොහැකි කියන එක. ඊට පස්සේ අනිත් එක තමයි මොනවාද ස්වභාව ලක්ෂණයක් ඇති භාවයේ කියන එක. ඒකම අර බෙදිය නොහැකි කියන එකටත් ඒක ඇතුළත් වෙනවා. ඊළඟට ඥානෙන් පරිඥාකෘත්‍යයට ගෝචර වෙන බව, ඒ කියන්නේ ස්වභාව ලක්ෂණ ත්‍රිලක්ෂණයෙන් දකින්න පුළුවන් බව, ප්‍රහාණය කළ හැකි දෙයක් වීම, සාක්ෂාත් කළ හැකි දෙයක් වීම, වැඩි හැකි දෙයක් වීම කියන මේ ලක්ෂණ හතරත් ගන්නවා. ඊට පස්සේ අනිත් එක තමයි යම් කිසි තමන්ගේ ස්වභාව ලක්ෂණේ පදනම් කරගෙන යම් කිසි කෘත්‍යයක් කරන දෙයක් පරමාර්ථ ධර්මයක්. ඉතින් සහ හටගත හැකි දේ හටගන්නවා නම් යමක් ඒක පරමාර්ථ ධර්මයක්. වගේ පරමාර්ථවල යම් යම් ලක්ෂණ සමූහයක් තියෙනවා. අපි ඒවා මේ ඔය තේරවාදයේ සිද්ධාන්ත මේක අපි දැන් නාමේ දෙවෙනි කොටසන යන්නේ. ඒකට තේරවාද සිද්ධාන්ත පරමාර්ථ කියන මාතෘකාවේ ඔය කැටගරයිසේෂන් එක ගොඩාක් දීර්ඝව පාඩම් 30ක් මම කතා කරලා
තියෙනවා. කර්මයේදී අපහඳුනන එහෙම වුණොත් ස්වභාව ලක්ෂණ ගැන ප්‍රශ්නයක් කරනවා නේද අපහඳුනන එතන පැහැදිලි.
කර්මයේ චේතනාවනේ කර්මය කියන්නේ.
හරි.
ඒතර ඒකේ තියෙන මේ විපාක ඉපදවීමේ ශක්තිය සාමර්ථ්‍යය තමයි කර්ම ශක්තිය කියලා කියන්නේ. විපාක ඉපදවීමේ හැකියාව. ඒ චේතනාවෙම තවත් අවස්ථාවක්, ලේටන්ට් අවස්ථාවක්.
එහෙමයි බඳුනම පාඩමාලා පරිහරණය කරන අවසර බඳුනෙ තෙරුවන් සරණයි. කර්ම වේගය, චිත්ත වේගය එන අචර අම්බන්දේ දර්ශනාස මේ අවුරුදු 7 විතර කලින් මේ දේශනාව අහලා තිබි උත්තර ප්‍රශ්න දෙක වහන්සේ පැහැදිලි කිරීම කරා වේගයෙන් කියනකොට චිත්ත වේගයෙන් කියන තැනදී චිතක් ඉපදෙලා පැවතිලා යුක්ත වුණාට වේගය කියන එක නිරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ළඟස්ත උපත්ති ලැබෙන්නේ. එතකොට එතනදී වහන්සේ පැහැදිලි කරා මේ වේගය කියන වචනේ කන්ටෙක්ස්ට් එක අනුව ගන්න. තොසන්නාස මෙතනදී කර්ම වේගී කියන තැනදී චේතනාව විරුද්ධ වුණාට අර වගේම ඉතුරු වෙන යම් දෙයක්ද විතර වේගී කියලා ගන්නවා ස්වාමීන් වහන්සේ. ඒකද විපාක දෙන තැන. නැත්නම් ඔය කර්ම සාමාර්ථය කියන්නේ වේගීත්වයද ස්වාමීන්?
ඒ කර්ම ඉතිරි වෙන ගතියට කසුන් මහත්තයා සාමාර්ථය කියන්නත් පුළුවන්, වේගය කියන්නටත් පුළුවන්, ශක්තිය කියලා කියන්නටත් පුළුවන්, කර්මයේ පැවතිච්ච පවති ආකාරය කියලා කියනටත් පුළුවන්. ওই වචන හතරම යොදලා තියෙනවා. එතකොට ඒක තමයි ඒ විශේෂයෙන් ගත්තම අපේ රේරුකාණේ ස්වාමීන් වහන්සේලා නැත්තම් ඒක ඇත්තටම අනුටීකාවෙන් ගන්න එකක්. අධික උත්සාහය කියලා කියන්නේ ඒක. චේතනාවේ අධික උත්සාහය. ඒක මම පාවිච්චි කරා ඉස්සර අතිරේක උත්සාහය කියලා. පස්සේ මට තේරුණා ඒක අතිරේකයි අධිකයි කියනකොට වරදක් නෙමෙයි ඒක. අතිරේක කිව්වම නිකන් අර ඒක ටිකක් තිබ්බ එකට වඩා වැඩි වගේ නිකන් අතිරේක කොටස වෙන් කරලා ගන්න ඕනේ අපි. එතකොට ඊට වඩා ඒක අධිකයි කියන එක තමයි දැන් මම පාවිච්චි කරන වචනේ. ඉස්සර මම ඒකට කිව්වා අතිරේක වේගය කියලා. නමුත් පස්සේ මට උගන්වද්දි තේරුණා ඒක අතිරේක කියනකොට යන්න පුළුවන් අදහස සහ මගේ හිතුණත් ඒක අතිරේක කියනකොට එන්නේ අර තියෙන එකට වඩා වැඩි කොටස කියලා වගේ එක. ඒතර තියෙන ඩිෆෝල්ට් ස්ටේට් එකට වඩා වැඩි කියන එක. ඒක අධික ඒක තමයි වෙන්නේ ඇත්තටම. නමුත් ඒ පොදුවේ තමයි අධික වේගය කියලා අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔය ඒ අධික වේගය ඊට පස්සේ සාමර්ථ්‍ය, කර්ම ශක්තිය, පවත්ති ආකාරය කියන වචන හතරම අපි සාමාන්‍යයෙන් ඔකට යොදනවා. ඉතින් ඒක තමයි මේ సంతානේ නිධානගත වෙන්නේ. ඒක කොහෙද තියෙන්නේ කියලා අහුවොත් ඒක මේ අපේ ජනකාභි වංශ තෙරුන් වහන්සේ භාෂා ටීකාවල ලියලා තියෙන්නේ. අපේ సంతානේ ඒක එකඟ දෙයක් ඒක උන්වහන්සේගේ අදහසක් නෙමෙයි. අපේ సంతానගතව පවතින රූප කලාපයක් චිත්තෝත්පාදයක් ඇසුරු කරගෙන පවතිනවා කියලා කියන්නේ. ඒතකොට තමයි මම අර ෆීල්ඩ් එකක් බඳුවේ කියලා නිකමට කියන්නේ නිකන් ඒ වචනයක් ලෙස. ඒ හැම තැනම මේක තියෙනවා. ඒ කියන්නේ ඒක අරූපී මේ ගතිය. ඉතින් ඒක තමයි ඔය කියන්නේ. ඒක ටිකක් අර චිත්ත වේගය වඩා පොඩ්ඩක් වෙනස් මහත්ම. චිත්ත වේගය කියන්නේ ඉතින් ආරම්මන ග්‍රහණය නැමැති ක්‍රියාවෙම තියෙන මොමන්ටම් එක වගේ ස්පීඩ් එකක් වේගයක් විතර ගන්නෙ. මොමන්ටම් එක කියන එක වඩා සුදුසුයි කියලා හිතෙනවා සමහරලාට. නමුත් ඒක මට තාම තීරණයකට එන්න බැරි දෙයක්. මේ ස්පීඩ් මොකද ස්පීඩ් කියලා මොමන්ටම් කොම සහ අපි වේගය කියලා කියනකොට රේරුකාණි සංස කියන අර දුරබෙදීම කාලය කියලා ගන්නට එපා. මොනවා හරි අපි බඩුවක් එහෙම උස්සනකොට ජවනසිත විස්තර කරනකොට බඩුවක් එහෙම උස්සනකොට බර දෙයක් උස්සන්න වැඩි වේගයකුත් අවාර අඩු දෙයක් උස්සන්න අඩු වේගයකුත් තියෙනවා වගේ එබඳු බලයක් ගැන මේ කියන්නේ කියලා දිනවා. ෆෝස් එකක් වගේ ඒත් සමහරලාට හැංගිනවා. ඉතින් ඒක හරියට කියාගන්න තේරෙන්නේ නැහැ මට මේ ක්ලියර් කට් විදියට. ඉතින් කොහොම හරි ඒ අර ඒක උදාහරණයකට ගන්නෙ දුවල ගිහින් නතර වුණාම අර ගම්මෙතාවයක් තියෙනවා අපි ඉස්සරහට තල්ලු වෙන ඒ වගේ ගතියක් මෙතන ඉතිරි වෙනවා. ඒකෙන් තමයි ඊළඟ මොහොතේම ජනනය කරවන්නේ. ඒක තමයි අර රුකණ හැමදෙරු කියන්නේ පැවතෙන සිත් පරම්පරාවේ අගින් තමයි සිත හට ගන්නවා කියන්නේ ඕකට තමයි. චිත්ත වේගය කියන්නේ ඕකට. ඉතින් ඒ වගේම යම් ප්‍රමාණයකට එහෙම බඳුයි. දැන් චේතනාවෙත් තිබුණා උත්සාහවත් වෙන ගති. ඒ උත්සාහවත් වෙන එකේ තියෙන එක්තරා වේග ගතියක් නේ, බල ගතියක්. ඒකෙන් කොටසක් ඒකෙන් අපි මේ අද තියෙන වැඩෙත් සිද්ධ කරනවා. ඒකෙන් යම් කොටසක් නැත්නම් ඒ චේතනාවම ඉතිරි වෙනවා අනාගතයේ ප්‍රතිඵලයක් ගෙන. චේතනාවේ තියෙන බල පුළුවන්කාරකම, ඒ කියන්නේ වේගය තමයි බලය තමයි මේ ඉතිරිවන්නේ. ඒතර ශක්තියක් ලෙස අපි අර්ථකථනය කරන්නේ. ඉතින් ඒ නිසා ඒකත් අර විදිහම එකක් තමයි. නමුත් ටිකක් වෙනස් එතන මට පේන හැටි. මේක ඉතින් సంతానගතව තැම්පත් වෙලා තිබිලා ඒ වේගයම තමයි අපේ විවහාරයෙන් එහෙම ඒ වේගයම තමයි විපාක සිතක් ලෙස හටගන්නේ. ඒ කියන්නේ චිත්ත පරම්පරාව දිගට එනවා. චිත්ත පරම්පරාව දිගට එනකොට මේ ඒ වේගයම තමයි පැසෙන්නේ. ඒ නිසා තමයි ඒ විපාක සිත්වල නිරුත්සාහ භාවය කියලා එකක් තියෙන්නේ. ඒක කර්ම වේගයෙන් ඔය කියන රිරුකන් හැමදෙර කියන්නේ ජවන සිත් කියන ඒවා කුසලා කුසල සිත් එහෙමයි. කුසලා කුසල සිත් උත්සාහයෙන් ඇති කරවන ඒවා. ඒකට කියන සබ්භ්‍යාපාර සිත් කියලා. ඒවා ඒවට අටුවාවේ කියන වචනේ තමයි චිත්තාභි සංඛාර වශයෙන් සිත උත්සාහත් වෙලා ප්ලෑන් කරලා වගේ තමයි මේක හටගන්නේ. ඒ කියන්නේ ඉබේ හටගන්නා වගේ තේරුණත් ඒ හැම තැනකම මේ ලොකු ජව සම්පන්න බවක් එතන වැඩ කරන ගතියක් තියෙනවා. හැබැයි විපාකයේදී වෙන්නේ පුරාණ වේගයකින් තමයි මේක හටගන්නේ. ඒ නිසා මේකෙන් නැවත කර්මයක් රැස්වන්නේ නැහැ. මේක පුරාණ කර්මයේ වේගය ආවා එතන ඉවරයි කතාව. ඉතින් ඒ නිසා ඒ වේගයම පැසෙනවා කියලා තමයි කියන්නේ කම්මං විපච්ඡති කියලා කියන්නේ. කර්මය පැසෙයි කියලා කියන්නේ. ඒ වගේම කියනවා පරිසම්පාදයේදී හේතුවයි ඵලයයි කියන එකට වෙනස් නිසා කර්මය නිසා විපාකේ හටගනී කියන දේශනා ක්‍රමයකුත් තියෙනවා. ඒතොර ඒක ධර්ම දෙකක් ලෙස හටගෙන තියෙනවා. හැබැයි අවස්ථා වශයෙන් ගත්තොත් කියන්නේ කර්මයේ කරන අවස්ථාව චේතනා සමංගීතාවය, කර්ම ශක්තිය තියෙන අවස්ථාව කම්ම සමංගීතාවය, අවකාශ ලැබනකොට උපဋාන සමංගීතාවය, විපාකයක් ලෙස පහළ වෙනකොට විපාක සමංගීතාවය. ඒතොර අවස්ථා භේදයෙන් ගත්තම ඒ කර්මයේම තමයි රයිපන් වෙලා තියෙන්නේ. එතකොට ඒ මොනවාද ඊට පස්සේ ඔකේ තවත් ඔකේ ඉස්සරහට ගියොත් දැන් හැම භවයකම බේස් එක වෙන්නේ මේ විපාකසිත ප්‍රතිසන්දි භවාංග සහ කර්මජ රූප. මේ දෙක තමයි බේස් එක. මේ දෙකෙන් තමයි අනිත් ඔක්කොම කුසල අකුසල මේ කරණේම හටගන්නේ. උපපත්ති භවෙන්නේ මේක. මේක මේ කර්මයක ප්‍රතිඵලයක්. එතකොට කර්මයක් විසින් ප්‍රතිඵලයක් ගෙනෙන ඒකේ ඔන්න අපි කර්ම රැස් කරනවා. නැවතේ කර්මයක් නිසා තවත් විපාක බේස් එකක් හැදෙනවා. එතකොට මේක කර්ම විපාක වටයක් මෙතන යනවා. එතකොට ඒ නිසා ගත්තට පස්සේ එතකොට කර්මයේ තියනවා නම් යම් කිසි ක්වොලිටි ටිකක් ඒක හා සමාන ලක්ෂණ තමයි මේ විපාක ධර්මවල හටගන්නේ. එතකොට ඒක මත පදනම් වෙලා තමයි අපි අභිනවයෙන් කරන කර්මවල උස්පහත් භාවයේ තීරණය වෙන්නේ. ඊට පස්සේ ඒක නිසා ඔන්න තව බේස් එකක් හදනවා. ඒ බේස් එකේ ඔන්න ආපහු යනවා. ওই දිහට තමයි ඔය පාරමී පූර්ණය කියන එක දැන් බුද්ධත්වයේ සඳහා ඔය කල් යනවා කියන්නේ ඒකයි. දැන් අපි උදාහරණයකට ට්‍රේන් වෙලා අපි හොඳ දක්ෂ ක්‍රීඩකයෙක් හෝ උගතෙක් වෙනවා නම් අපි කාලයක් තිස්සේ පුහුණු වීම කරන්නට ඕනේ, ඉගෙනීම කරන්නට ඕනේ, ඒ විෂයෙ ඉන්නට ඕනේ. එහෙමනේ ටික 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 ඩිවලොප් වෙන්නේ. එතකොට මෙතනදී භවයකදී හැමතිස්සෙම තේරවාදයේ හැටියට ඩිවලොප් විය හැකි සීමාවක් නෑ. මොකද අපේ බේස් එකෙන් ඒක කන්ස්ට්‍රේන්ට් කරලා ඉවරයි. අපේ භවාංගසිත සහ කර්මජ රූපවලට ඒ ඔක්කොමගේ පදනම් උඩ සහ අනිත් උපනිෂ්ඨත් බලපානවා. ඒක උඩ යන්න පුළුවන් එකේ සීමාවක් තියෙනවා. ඒ නිසා අපි කියන්නේ අපි කොච්චර උත්සාහ කරා සාරිපුත්‍ර නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාවට අද අපිට එන්නට බෑ. එතකොට ඒ අපේ භවාංගවල ඒ කැපැසිටි එක නැහැ ඇත්තටම ගත්තා. එතකොට අපි යම් ප්‍රමාණයකට උඩට යන්න පුළුවන්. ඒ පරාසයක් අපිට හම්බ වෙයි. එතකොට ඒකේ උඩට යත් හැකි. එතකොට ඒ උඩට යනකොට අන්න හොඳ කර්ම අපි සිද්ධ වෙනවා අපි අතින්. ඊට පස්සේ ඩිවලොප් වෙනවා කලින් භවාංගයට වඩා, කලින් බේස් එකට වඩා ඉහළ බේස් එකක්. හොඳ බේස් එකක්. කැපැසිටි වැඩි බේස් එකක්. එතකොට ඒකේ ඇතුලේ අකුසල කර්ම කරොත් ආයෙ පල්ලෙහාට ගිහිල්ලා ඔක යනවා. හැබැයි හොඳ කුසල කර්ම කරන්න පුළුවන් වුණොත්, හොඳට ඒක රයිපන් කර අවස්ථා ඔපචුනිටි ලබා ගත්තොත් අන්න ඊට වඩා ඉහළ බේස් එකක් හදා ගන්න පුළුවන්. ඔහොම ඒ බේස් එක ලොකු කරගෙන ගිහිල්ලා තමයි මහා භවාංග සිත උපදවගන්නේ. මහා භවාංග සිත කියලා කියන්නේ සර්වඥතා ඥාණය ඉපදීමට සුදුසු පදනම හදව භවාංග සිත. ඒක හදාගන්න එක තමයි බෝධිසත්ව චර්යාව. ඒකට කාලයක් යනවා අනිවාර්යයෙන්. ඒක මේ process එක යන්නට වෙනවා. මොකද හේතුව ඒකේ කොච්චර උත්සාහවත් වුණත් ඒ කර්මයේ කැපැසිටියක් එක්ක මේක හැදෙන ක්‍රමයක්. ඒ කියන්නේ බේස් එක හැදෙන්නේ ඉස්සෙල්ලා. ඒක තමයි කරන්න ඉස්සෙල්ලා. ඊළඟ බේස් එකක් හදා ගන්නවා. ඒ බේස් එකෙන් ඊට වඩා විශිෂ්ට කර්මයක් කරලා නැත්නම් හොඳට ඒක තව පදම් කරගෙන තව එකක් හදා ගන්නවා. සමහර වෙලාවට ඉතින් අතරමැදිදී පල්ලෙහාට වැටෙනවා. මෙහෙම වෙනකොට අන්න ආපහු ඉතින් උඩට ඇවිල්ලා පොඩ්ඩක් ආපහු මට්ටම හදාගෙන ඔහොම තමයි ඉස්සරහට යන්නට වෙන්නේ. ඉතින් ඒ නිසා ඒකේ අර ග්ලෝරියස් පුණ්‍යවන්ත ආත්මභාවය ලැබීමයි ගැඹුරු චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීමට සුදුසු ඥානය සහිත ආත්ම භාවය ලැබීමයි කියන එක දෙකක්. ඒ කියන්නේ හොඳ සුඛවන්ත හොඳ සැපවත් ජීවිතයක් ග්ලෝරියස් ජීවිත ලැබෙන්නට පුළුවන් කර්ම විපාක ලෙස. නමුත් අර ගැඹුරු ඥානය කියන එක ක්‍රමානුකූලව තමයි ඩෙවලොප් කරන. ඒ කියන්නේ බුද්ධත්වයේ කියන්නේ ඥානීන ඔගේ කෙලවර. ඒතොර සර්වඥතා ඥානියට සුදුසු භවංගය හදාගන්න උන්වහන්සේට අනිවාර්යෙන් සාරාංශකීය කල්පලක්ෂයකට එහා කාලයක් යනවා කියන එක බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. ඉතින් ඒ නිසා ඔය කර්මයේ විපාකය කියන එක තාම ලක්ෂණ මාතෘකාව. ඒතොර ඕකෙන් අර අමුතු ක්‍රමයකට අපිට ධර්මය බලන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මම අතිරේක කරුණක් ලෙස කිව්වේ කර්මයම තමයි ඒ කර්ම ශක්තියම විපාක දෙනවා කියලා කියනවා. තව තැනකදී අපි කර්මය නිසා අලුතෙන් විපාකේ හට ගන්නවා. කර්මයේ විපාකයේ නෑ, විපාකයේ කර්මෙහි නෑ කියලා එහෙම දේශනා කරන ක්‍රමයකට තියෙනවා.
මුන්
ඔනිකානෝ සමහර විට විදිහ අනුසය තියෙන්න හේතු වෙන්නේ අනුසය කියන ස්වභාවය. ඔව් අනුසය. ඔව්. ඒ කියන්නේ අනුසය තියෙනකොට තමයි ඒ චේතනාවේ උත්සාහය අධික භාවයේ ඉන්නට හේතුව. ඒක තමයි හේතුව. ඔව්. ඒතර ඒ අනුසය නිරානුසය නම් ඒ අධික භාවයේ ඉන්නේ නැහැ.
එහෙනම් බොහෝ මිනිස්
සමහරවිට ඒක සාරසන. අද දවසේදී අපිත් ධර්ම මේ සාකච්ඡා කරන්න යදුණු සියලුම ධර්ම කරුණු වලින් අපි හැම දිනකටම තව තවත් ධර්මඥාන භාවනා යන දිනු කරගෙන නිවනින් සැනසෙන්නට හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බුද්ධ ශාසනං චිරන්තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන්තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන්තිට්ඨතු. සාදු සාදු සාදු.